හොඳයි සාදු. දෙදහස් විසි එක වසරේ හතරවෙනි මාසේ අද හයවෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත් අද ටික දිනෙක් වුණත් ඒ පැමිණලා ඉන්න පිරිස මට හැඟුණේ බොහෝ ධර්ම කරුණු අහලා දැන අවබෝධයේ තියෙන ඥාන වෘද පිරිසක් හැටියට, ඒ වගේම තරමක් ටිකක් වයෝ වෘද පිරිසක් හැටියට. වයෝ වෘද වෙන තරමටම ඥාන වෘද වුණාම ඒ වයස පිළිබඳව ආඩම්බර වෙන්න පුළුවන්. එනිසා වයස කියන්නේ අපි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. වයසත් එක්ක අපි ඥාණයෙන් අත්දැකීමෙන් වැඩි වෙන නිසා හරි විදිහට නම් අපි ආඩම්බර වෙන්න ඕන. අපි ඔය ඇත්තන්ට වඩා වැඩිමල් මේ ලෝකය ගැන දන්නවා කියන අභිමානයක් ඇති වෙනවා. හොඳයි. අපේ පින්නතුන් හොඳින්ම දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හේතු ප්‍රත්‍ය විග්‍රහයක් තියෙන ධර්මය. මේ හේතු ප්‍රත්‍ය සොයනවා කියන්නේ විද්‍යාත්මකව සොයනවා කියන එක. ඊළඟට මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ දුක්ඛ නිරෝධය, නිරෝධගාමිනී ප්‍රතිපදාව සොයාගත්තා. ඒක හේතු ප්‍රත්‍ය දකින්න ඥානය නැත්තම් පින්වත්නි ඒක නිරෝධේ හොයාගන්න බෑ. ඉතින් හේතු ප්‍රත්‍ය බලන්න ඕන පොතෙන් නෙමෙයි, හේතු ප්‍රත්‍ය බලන්න ඕන තමා තුළම. තමා තුළම බලන්න ඕන. ජීවිතේම භාවනාවක්. ඇලෙන ගැටෙන තරහ යන ආශාවල් හිතෙන, තණ්හාව ඇති වෙන, ඉරිසියාව ඇති වෙන, චංචල වෙන, සංසුන් වෙන, මේ හැමතැනම තියෙන පින්වත්නි භාවනාව. කම්පණය වෙන හැමතැනම තියෙන භාවනාව. මොකද වේදනානුපස්සනාව අපිට හොයාගන්න පුළුවන් කම්පණය වෙන හැමතැනම. මේ ධර්මයන් අතර ගැටෙන හැම මොහොතකම ධම්මානුපස්සනාව අපිට හොයාගන්න පුළුවන්. කය පරිහරණය කරන හැම මොහොතකම අපිට කායානුපස්සනාව වඩන්න පුළුවන්. සිත සිතවිලි වැඩ කරන හැම මොහොතකම අපිට චිත්තානුපස්සනාව වඩන්න පුළුවන්. එහෙමනම් ජීවිතය කියන්නේ භාවනාවක් වෙනවත් නේ. ජීවිතයෙන් භාවනාවක්. එතකොට අපි අත් දෙක බැඳගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන එරමිනිය ගොතාගෙන මොකද්ද කරන්නේ? මා විශ්වාස කරනවා එරමිනිය ගොතාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ඇත්තටම අපිට කරන්න තියෙන්නේ අපි ලබාගත් අත්දැකීම් සමුදාය භුක්ති විඳින. සාමාන්‍යයෙන් අපි කුඹුරු කරලා වගා කරලා එළවලු වගා කරලා ඒවා කඩාගෙන ඒව කරලා ඔක්කොම ඇවිල්ලා උයල පිහලා මේසෙට ඔක්කොම තැම්පත් කරලා හරි පැටි ගැහිලා අපි මොකද කරන්නේ? අන අනුභව කරනවා. මං දකිනවා අපිට මේ ජීවිතේ අපි ඇවිදලා කියලා ඇලිලා ගැටිලා ගන්න ලද අත්දැකීම් තුළ, අවබෝධය තුළ, ඒ අවබෝධය භුක්ති විඳින කාලය හැටියට මේ එරමිනිය ගොතාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ස්ථිර පියාගෙන කරන්න තියෙන එක. ඒ නිසා ඔබ ඒ මොහොත යොදා ගන්න භුක්ති විඳීමට වැඩිපුරම. එතෙන්දිත් අත්දැකීම් ලැබෙනවා. නමුත් ඇත්තනම තියෙන වැඩිපුරම තියෙන භුක්ති විඳීම. ඒ මොකද හේතුව අත්දැකීම් අඩුවිනේ, දැන් මෙතෙන්ට අත්දැකීම් එන්නේ. අත්දැකීම් එන්න නම් අපි මේ සමාජයේ ඇලෙන ගැටෙන තෙරපෙන සමාජයක අපි ජීවත් වෙන්න. මං හැමදාමත් කියනවනේ නපුරු ස්වාමියෙක් ඉන්නවනම් යම්කිසි බාරයකට ඇය විශාල වශයෙන් පින් කරලා තියෙනවා. මේ භාවනා මාර්ගයේ යන කෙනෙකුට. මොකද gederimma තමන්ට අත්දැකීම් ඔක්කොම හම්බ වෙනවා. ඒ වගේම නපුරු භාර්යාවක් හම්බ වෙනවා නම් තේරුණා නේද? නපුරු භාර්යාවක් හම්බ වෙලා තියෙනවා. ඒ ස්වාමියා ඉතාම පින්වන්තයි. මොකද හේතුව තමන්ට සියලු අත්දැකීම් ටික gederimma හම්බ වෙනවා. මම එක්තරා දේශනා කරන මේ හොඳ පාසක මහත්මයෙක් ධර්මයේ දේශනා කරන මම ඔහු මුණ ගැහෙන්න ගියා. මම කල්පනා කරා මේ මිනිස්සයා මොකද මෙච්චර ධර්මයක් අවබෝධ කරගත්තේ කියලා. ඒ ඩිංගකින් භාර්යාව ආවා. භාර්යාව ඇවිල්ලා ඉලපතෙන් ගැහුවේ නැති විතරයි. එයාසර කෑ ගාලා බැලලා ගියා යන හාමුදුර ළඟ හිටියේ කියලාත් බැලුවේ නැහැ. මම දැනගත්තා මේ මිනිස්සයා නිවන් දැක්කේ මෙන්න මේ උතුම් භාර්යාව නිසා. ඇයි මං එයාට උතුම් කියලා කියන්නේ? නරකයි කියලා කියන්නේ අර මිනිස්සයාට සියලු මඟ හසර තියෙන එයාගේ ආදරය උපරිමය දීලා දෙනවා. ඔබ නිවන දක්වාම දූපිය කියලා ඉලපතින් ගහනවා. මේවා ඇලිලා ඉන්නේ නැතුව, දේවල් දරව ඇලිලා ඉන්නේ නැතුව, මේ අපේ පංචස්කන්ධ වලට ඇලිලා ඉන්නේ නැතුව තෝ දූපිය කාටද නිවන දක්වාම දූපිය කියලා ගහනවා. ඉතින් ඒ මිනිස්සයා නිවන් අවබෝධ කරගත්තේ මෙන්න මේ භාර්යාව නිසායි කියලා එතකොට මම තේරුම් ගත්තා. ඒ වගේම ලෝක දාර්ශනිකයාගේ විද්‍යාඥයන්ගේ මාත් බැලුවා භාර්යාවරු මොකද කරලා තියෙන්නේ කියලා. හේත් හරි නපුරු භාර්යාවරු ඉඳලා තියෙනවා. එතකොට මේ මිනිස්සයා ගේ දොර පිළිබඳව අරයා පිළිබඳව හිතන්නේ නැතුව මිනිස්සයා පොත්ම කියවන්න පටන් ගත්තා. විද්‍යාත්මක හැදෑරීම කරන්න පටන් ගත්ත නිවන් දැක්කා. එහෙමනම් අපි ඒකෙන් අදහස් කරේ අපිට ලැබෙන අත්දැකීම් අපි යොදවා ගත්තොත් හොඳ පැත්තට ඒක ආශිර්වාදයක් වෙනවද නැද්ද? අර කීමක් තියෙන්නේ මිනිසුන් ගහන ගල් ආදී ටික එකතු කරලා අපිට මේ අඩිතාලමක් දාගන්න පුළුවන් කියලා ෆවුන්ඩේෂන් එක. ඒ වගේ වෙනවත් නැහැ. ඒ නිසා අපිට මේ ලෝකයෙන් ලැබෙන හැම දෙයක්ම නිවනට නිරෝධයට පත් කරගන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන්කම තියෙන්නේ නුවණැති පුජ්‍යලයකට පමණයි. ඒක නුවණක් තියෙන්න ඕනනේ. ඒකට නුවණක් තියෙන්න ඕන, ප්‍රඥාවත්. එහෙනම් මේ නිවන් මඟ යන කෙනෙක් ලැබෙන හැම අත්දැකීමක්ම එයා අභිනික්‍රමණය සඳහා, නිරෝධය සඳහා, විමුක්තිය සඳහා පාදක කරගන්නවා. එවිට ඒ තනත්තාට ඒක නිවන පිණිසම පාදක වෙච්ච දෙයක් බවට පත් වෙනවා. තමන්ගේ මනස තැලෙන්න තැලෙන්න තව තවත් අවබෝධයෙන් උසස්ව බලන්න දිහා, ඒක දිහා බලන්න අපි පුරුදු වෙනවා. තේරෙනවා නේද? ඒක දිහා අවබෝධයෙන් බලන්න අපි පුරුදු වෙනවා කියනවත් නේ. ඉතින් ගොඩාක් උදාහරණ මතක් වෙනවා. අර ගවයේ වලක වැටුනහම ඒ ගවය ගොඩට ගන්න ඇත්තටම කරන්නේ ඒකට පස් දාන එක. ඔහුගේ කොන්ද උඩට. ඒකට පස් දාන දාන්න ඒ ගවයත් නිකන් ඉන්නේ මම මාව මරන්න හදනවා කියලා. අඩිය අඩිය එයත් අඩි උස්සවනවා එහාට මෙහාට. අඩි උස්සවනකොට අර පස් එක්ක එයත් එනවා ටික ටික උඩට. ඒ වගේම ඔය අලිහිම වැටුනහම ඔය වගාලෙන් වල උන් ගොඩ ගන්නේ ඒකට වතුර පුරවන. වතුර පුරවනකොට උණු තොඩට ඇවිල්ලා යනවා. එහෙනම් අපිට රිදෙන්න රිදෙන්න අපි මොකද කරන්න ඕන? අපි තව උසස් වෙන්න ඕන. ගුරුවරයෙක් අපිව රිද්දන්න රිද්දන්න අපි උසස් වෙන්න ඕන. අවබෝධයෙන්, ගුණයෙන්, යහපත්කමෙන් අපි උසස් වෙන්න. දැන් අපේ ගුරුවරු කෙරෙහි අපිට වෛරසිතවිලි ඇති වෙන්නේ නැතුව අපි ඒවා පිළිබඳව විදර්ශනා කළ නිසා කියලා අපිට හිතනවා අපි යම් ඉහළකට ආවේ. අපේ ගුරුවරු අපිට ගහලා තියෙනවා, බැනලා තියෙනවා, දොස් කියලා තියෙනවා, පිරිස මැද ලැජ්ජ කරලා තියෙනවා, ඉන්න ධර්මාසනෙ ඇදලා දාලා තියෙනවා. තේරෙනවා නේද? මේ මෙහෙම බණ කියද්දී මේක හම්දුරු කෙනෙක් ඇවිල්ලා මම ඇදගලා පැත්තකට දාලා ඒ හම්දුරු අඩිලා බණ කිව්වා. ඒ බණ කිව්වේ මේ බණ දෙකක් පටලවාගෙන ඒකයි. කියන්නේ උන්වහන්සේට දිවිච්ච බරට මං ගිහිල්ලා මගේ බරට කෙනෙක් නැතුව. ඉතින් උන්වහන්සේ කියලා ඔයාට නෙමෙයි මේ බර තියන්නේ, ඔයාට තියෙන අරේ බර දුවන වගේට කියලා. ඉතින් ඒ වගේ නමුත් වෙන කෙනෙක් නම් අකටයුත්තක් කළා වැරද්දක් කළා කියලා ජීවිත කාලෙම නිකන් තරහත් වෙයි වෛරක් කරයි මට මේ අපර මේව එකක් කරා කියලා. මම හිතන්නේ එතන සෙනග හිටිය 2000කට වැඩි. නමුත් පින්වත්නි ඒ හැම මොහොතකම අපේ දිහා බලන්න ඕන. අපි කම්පන වෙනවද කියලා බලන්න ඕන. ඒ කම්පන වලින් තොරව හොඳ අවදියකින් පෞරුෂයකින් අපි මුහුණ දෙන්නට බලන්නට ඕන, තේරුම් ගන්නට ඕන. ඊළඟට පින්වතුනි මේ ලෝක වැදගත්ම දේ තමයි අපි ඉස්සරහා පෙනී සිටීම. මොන වැදගත්ම දේ? අපි අන් අය ඉස්සරහා පෙනී සිටීම කියන එකක් තියෙනවා. වඩා වැදගත් දේ මොකද්ද? අප ඉදිරියේ පෙනී සිටින. ඔබ ඉදිරියේ පෙනී සිටගෙන ඔබ ගැන සංවාදයක් කරන විට ඔබ ගැන කොහොමද ඒ සංවාදය වෙන්නේ කෙරෙන්නේ කියලා බලන්න. ප්‍රශංසා තියනවද, චෝදනා තියනවද, යෝජනා තියනවද, නින්දා තියනවද, අපහාස තියනවද, සාර්ථකත්වය පිළිබඳව සතුටු වෙනවද ආදී වශයෙන් බලන්න ඕන. ඔබ කෙරෙහි යම් විනිශ්චයකට ලක් වෙන්නට. ඒකට බාධක තියෙනවා. නමුත් එවෙන් තැවෙන්නේ නැහැ. ඒ බාධක වලට වඩා ඉහලින් බලන්න හැමතිස්සෙම පුරුදු වෙනවා. ඉහලින් බලන්න පුරුදු වෙනවා. කොහොමද අර ගවයා දාන පස්සලට උඩට නගිනවනේ. ඒ වගේ තමන්ට ලැබෙන හැම බාධකයක් ඔස්සේම ඉහලින් බලන්න පුරුදු වෙනවා. අපි කොහොමද දන්නවා දුර පේන්නේ ඈත පේන්නේ? අපි මේ මහ පොළොවේදී කොතෙන්ට ගියත් අපි දන්නවා ඉහළට නැගුණාම තමයි ඈත පේන්නේ. පහළින්දි ඈත පේන්නේ නැහැ. එහෙමනම් අපේ මනස පුළුල්ව ඉහළට නැගුණොත් පමණයි අපිට ඈත පේන්නේ, දුර පේන්නේ. දැන් බලද්දි මෙහිම බලද්දි මේ ගමවත් අපිට පේන්නේ නැහැ. මේ ශාලාව ඇතුළේ විතරයි. මේකට ටිකක් උඩට නැග්ගොත් එහෙම ඔය මේ සංඥා කුළුණකට එහෙම නැග්ගොත් එහෙම අපිට මුළු ගමම බලන්න පුළුවන්. ගමම පේනවා. අපිට ගුවන් යානයකට නැගගත්තොත් එහෙම රටම බලන්න පුළුවන්. අපිට අභ්‍යවකාශයේට ජාත්‍යන්තර මධ්‍යස්ථානයට ගියොත් එහෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තියෙනවනේ ජාත්‍යන්තර. එතෙන් ගියොත් එහෙම අපිට මුළු පෘථිවියම බලන්න පුළුවන්. එතනින් එහාට යන චක්‍රාවාට වලට යන ඈතට යන මේ කැමරාවක් හරි යානාවක් හරි තියෙනවනම් එයාට අපේ මුළු චක්‍රාවාටම බලන්න පුළුවන්. දැන් තේරෙනවනේ ඈත් වෙන්න තමයි යමක තියෙන தත්ත්වය අඳුන ගන්න පුළුවන්. එතකොට තමන්ගේ මනස මෙයා මේ යාළුවෙක් කියලා හිතුවොත්, මිත්‍රයෙක් කියලා හිතුවොත් අපි ඕක අල්ලල බදාගෙන ඉන්නවා. තේරුණා නේද? මේ කර්මය මිත්‍රයෙක් යාළුවෙක් මේ මනස යාළුවෙක් කියලා හිතුවොත් අපි වත් එක වැළඳගෙනම ඉන්නවා. මං හිතන්නේ ලෝකේ වැඩිම තියෙන බන්ධනේ මහත්යා එක්කවත්, දරුවෝ එක්කවත්, මිත්‍රයෙක් එක්කවත් නෙමෙයි. තමන් එක්කනේ. තමන්ගේ මනස විතර තමන් බැඳගත්ත දෙයක් තවත් නැහැනේ. තමන්ගේ මනස කියන දේ අහනවා ඇරෙන්න වෙන කිසි දෙයක් බාර ගන්න නැහැනේ. නේ? තමන්ගේ මනස කියන දේ. එතකොට තමන්ගේ මනස කියන දේම බාර ගන්න කෙනා මඤ්ඤමානේ. ඒ කියන්නේ තමන් කියන දේ අහනවා කෙනා. බාටපත් එහෙමනම් ඒකේ කවදාවත් ඒකේ ස්වરૂපය දකින්න බෑ. එහෙමනම් අපි මෙයාව මේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා හිතන්න නැතුව යාළුවෙක්, මිත්‍රයෙක්, හිතවතෙක් වගේ අර ළඟ ස්වરૂපයක් දක්වන්න නැතුව අපි මොකද කරන්න ඕන? අපි මනසින් අපි ඈත් වෙන්න ඕන. අර කතාව ගෙනාවේ මෙන්න මේ කතාව කියන්න. දැන් අපි පෘථුවිය කතාව බලන්න චක්‍රවර්ත දැක්ක කතාව ගෙනාවේ. ඒ උදාහරණේ මේ මනසට දෙන්න ගෙනාවේ. එහෙමනම් මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය දකින්න නම් අපි ඈත් වෙන්න ඕනේ. ඈත් වුණාට පස්සේ මේ හට ගැනීම දකින්නවා, පැවතීම දකින්නවා, විනාශ වීම දකින්නවා. මේ හැම දෙයක්ම කුමන ආකාරයකින්, කුමන පදනමකින්, කුමන හේතු ප්‍රත්‍යයන් මුල් කරගෙන මේක සිද්ධ වෙනවද, මේක මායාවක්ද, මේක ඇත්තක්ද, කුමක්ද කියලා බලන්න පුළුවන්. ඔය මැජික් උනත් ගහස් උඩ ඉඳන් බැලුවහම මැජික් එකේ රහස පේනවනේ. ඒ වගේ මේ අපේ මේ මනසේ තියෙන ස්වභාවයත් අපි මේවෙන් ඈත් වෙලා බැලුවාම අපිට හොඳට පේන්න පටන් ගන්නවා. ඉතින් අපිට හරිම ලේසි එවිට ජීවිත අවබෝධය සිද්ධ කරගන්න. එහෙනම් ඈත්ව බලන්න ඕන හැම දෙයක් දිහා. ආවේග දිහා, තරහ යනවා වෙන්න පුළුවන්, කේන්ති යනවා වෙන්න පුළුවන්, හැඟීමක් ඇති වෙනවා වෙන්න පුළුවන්. මොනවා ඇති වුණත් ඈත්ව බලන්න ඕන. ඒකේ විද්‍යාව සහ අවිද්‍යාව, සාධාරණත්වය, සාධාරණේ බලන්න පුළුවන්කම තියෙනවා. එවිට මේ ලෝකයේ අර උපාදානයකින් තොරව හැසිරීමේ, පැවැත්මේ හැකියාව තමන්ට ලැබෙනවා. අපි කියන්නේ පරිහරණය කරන්නේ කියලා. රහතන් වහන්සේ නමකටයි, පුතජන භික්ෂුන් වහන්සේ නමකටයි දෙන්නටම එකම දාන වේලක් අපි පූජ කරනවා. දෙන්නම දානි වළඳනවා හොඳට. සමහරලාට රහතන් වහන්සේ පුතජන කෙනාටත් වඩා හොඳට වළඳනවා ඇති. නමුත් අපිට කියන්න පුළුවන් ද නොඇලීමෙන් වැළඳුවා, ඇලීමෙන් වැළඳුවේ කවුද කියලා? හොයන්න බෑනේ. ඉතින් ඕනම් පොඩ්ඩක් කියයි, තලු මරමර කාපු කෙනා තණ්හාවෙන් කෑවා, ඇඟිලිලව කාපු කෙනා වැඩි ආසාවෙන් කෑවා කියලා කියන්න පුළුවන්. වැඩි කෑපු කෙනා කියලා ඒකෙන් කියන්න බෑනේ. ඉතින් අන්න ඒ වගේ කෙනතුනේ නොඇලීමෙන් පරිහරණයද, ඇලීමෙන් පරිහරණයද කියලා දන්නේ තමන්ගේ චේතනාව. තමන් මමත්වයෙන් ඉන්නවද තමන් දන්නේ? තමන් කේන්තිය මුල් කරගෙන ඉන්නවද? තමන් තණ්හාව මුල් කරගෙන ඉන්නවද? තමන් ඉරිෂියාව මුල් කරගෙන ඉන්නවද? ඒ සියල්ල තේරෙන්නේ තමන්ටමයි. තමන්මයි දන්නේ. ඒස අපිට අවශ්‍ය කරනවා මේ හැම දෙයකින්ම නිදහස් වෙන්න. ඇයි නිදහස් වෙන්නේ? සැනසෙලිදායක ජීවිතයක් උදෙසා. මොකද්ද පරමාර්ථයේ මේ ධර්මයේ අවසාන පරමාර්ථය? තමයි පින්නතුනි සැනසිලිදායක ජීවිතයක්. සැනසිලිදායක ජීවිතයක්. ඒස අපේ ධර්මය අහන පින්නතුන්ගෙන් අහන්නේ ඔබ සතුටෙන්ද, ඔබ සැනසිලිදායකද? තේරෙනා නේද? ඔබත් බණ අහන්න ගියාම හාමුදුරුවන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්, ඔබ වහන්සේ සැනසිලිදායකද, ඔබ වහන්සේ සතුටෙන්ද, ඔබ වහන්සේ පරිපූර්ණයිද කියලා අහනවා. ඉතින් පින්වත්නි, මගේ පොඩි කාලේ, තරුණ කාලේ මට ওই බුද්ධිය තිබ්බනේ. මං ඕන ආරණ්‍යයකට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහන්නේ, අපේ හාමුදුරුවෝ දැන් කරන ලද භාවනා පිළිබඳව, කරන ලද පැවිදි ධම පිළිබඳව පරිපූර්ණයිද, සතුටු වෙනවද කියලා. පින්වත්නි, හිතන්නේ හොඳ උත්තරයක් හම්බුණා කියලාද හැමෝගෙම? නෑ. හැමෝම යම්කිසි කනස්සල්ලක් මට ප්‍රකාශ කරේ. මම විවිධ භාවනා කරා, අර ධ්‍යාන කරා, මේ ධ්‍යානත් කරා, ලැබුවා මේ පිරිහුණා. දැන් ඉතින් මං ඔය සුවපත් වේවා කී කී ඉන්නවා, ඔන්න ඔය වගේ කතන්දර තමයි කිව්වේ. ඉතින් මට තේරුණා උන්වහන්සේ ඉතින් මං කොහොමද අනුගමනය කරන්නේ, මටත් ඔය කතන්දරේනේ කියන්න වෙන්නේ. මම පිරිවෙන් ගිහිල්ලා අවුරුදු 12යි මගේ වයස, පිරිවෙන් ගිහිල්ලා පිරිවෙන් යනකොට මම ඇහුවේ, මෙහෙම ඉගෙනගෙන ගිහිල්ලා අපි මොනවද කරන්නේ? ආ, හැම ගිහිල්ලා අපි මේ පිරිවෙන් අවසාන ඕලෙවල් ලෙවල් කරනවා. ඊට පස්සේ ඉතින් අපි එහෙම කරලා විශ්වවිද්‍යාලයට යනවා. ඊට පස්සේ ඒකේ බොහොම ආරෙන් අවුරුදු 4ක් 5ක් දුක් ඉඳලා ඊට පස්සේ ඇවිල්ලා එමෙති කෙනෙක්ගේ පස්සේ ගිහිල්ලා ගුරුපත් වීමක් ගන්නවා. ඊට පස්සේ ඉතින් මේ ඔය පන්තලක් කරගෙන ඔය පරිවේනාධිපති කෙනෙක් කියලා ඉඳලා කාලයක් ඉතින් වයසට ගිහිල්ලා මැරෙනවා. එතකොට අපි පරිවේනාධිපති හාමුදුරුවෝ දිහා බලන්න ඕන. බැලුවාම සැනසිල්ලෙන්ද ඉන්නේ, සැනසිල්ල නැහැ. ඉතින් මං කල්පනා කරා, මේකටයි මෙච්චර මේ දුක් විඳින්නේ. මොකද දුක් විඳින්න ඕන අපි. හැබැයි ඵලදායි දෙයකට, පරිපූර්ණ දෙයකට, අර්ථ සම්පන්න දෙයකට දුක් විඳින්න ඕන තරම් කැප වෙනවා. ඒක unlimited. හැබැයි මේ නිෂ්ඵල දේවල් වෙනුවෙන් නම් මට දුක් විඳින්න වෙලාවක් නෑ. ඵලදායි දෙයක් වෙනුවෙන් ජීවිතේ කැප කළා වුණත් දුක් විඳින්න පුළුවන්. මේ නිෂ්ඵල දේවල් වෙනුවෙන් නම් මට බෑ කියන අදහස ඇති වුණා. එහෙමනම් ඔබ ඵලදායි භාවනාවක් වෙනුවෙන්, ඵලදායී මාර්ගයක් වෙනුවෙන් ඔබ ගොඩාක් මහන්සි වුණාට දුක් වෙන්නට කවදාවත් ඒක අපත යන්නේ නැහැ. ඉස්සෙල්ල නුවණින් වටහා ගන්න ඕන. මේ කතන්දරය කියන්නේ මෙතන ඉන්න පිළිතුර නෙමෙයි. මේ දේශනාවෙන් පස්සේ මත්ත්‍යහන පිරිසට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කරන බොහෝ දෙනාට වෙන්න පුළුවන් පිළිතුරයි. ඉතින් අපේ පින්නතුන්ටත් ලෝකේ හැම දෙනාටමත් මේ බුදුහාමුදුරුවන්ගේ ගැලවීමේ මාර්ගය, නිදහස් වීමේ මාර්ගය අපි මේ කියලා දෙනවා, හඳුන්වලා දෙනවා. පින්නතුන් හොඳ නුවණින් අහලා මේක හිමියෙන් සැරේ තේරුම් කරගන්න ඕන පින්නතුනි. මේක මතු පිට මනසට දෙන දෙයක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. මතු පිට මනස සුද්ධ කරලා අපි සමාජයේ පෙනී හිටින්න පුළුවන් අගේට. සතුටෙන් වගේ ඉන්න පුළුවන් නේද? හරි ප්‍රීතියෙන් ප්‍රබෝධයෙන් ඉන්න වගේ පෙන්වන්න පුළුවන්. හරියකට අර පාටි එකකට ගිහිල්ලා නේද, මගුල් ගෙදරකට ගිහිල්ලා අර දාසෙට් එක දාගෙන ඉන්න වගේ ඈ. එහෙම හිටියට ඒ කිසි ජීවිතයක ගැඹුරක් නැහනේ, රඟපෑම තියෙන්නේ. ඉතින් මම ඕක තරුණ කාලෙම තේරුම් ගත්තා. අපි කරන්නේ රඟපෑම කියලා. මේක වැඩන්නේ යථාර්ථවාදී ජීවිතයක් ඕන. මම යාළුවෝ එනකන් අර බෝගහක් ළඟට වෙලා හේනුකානේ චන්දවිමල නායකහඳුනගේ පොත් මං කියවන අවුරුදු 15-16 දී. ඒ කාලේ මං කියුවේ, දැන් වයසට ගිහිල්ලානේ ඔය ගොඩක් කියන්නේ, ඒ නායකහඳුනගේ පොත් ඔක්කොම ටික මං කියුවේ අවුරුදු 15-16 දී. ඉතින් පින්වත් මේ මට අදහසක් ඇති වෙනවා. මේ දරාගෙන ඉන්නේ දැන් මං ඇතුළේ යම් පීඩනයක ඉන්නවා. නමුත් යාළුවෝ ටික එනකොටම මමම දකිනවා මම වෙනස්ම චරිතයක් වෙලා, හායි හලෝ කියන පටන් අරගෙන, කොහොමද මේවද රාත්‍රින් පයින් තට්ටුවක් දාලා නිකන් හරි කොරක් වගේ ඉන්නවා කියලා පෙන්නන. නමුත් ඇතුළේ මොකද්දෝ තැනක දුකක්. ඒක කොහෙන් රැස් වුණාද, මොන හේතුවකින් රැස් වුණාද කියලා පේන්නේ. අන්නේ හිත පෙනුණා, හිත දැනුණා. අපේ මේ මතු පිට හිතට වඩා ගැඹුරු හිත අපි දැක්කා. අන්න ඒ හිතට වෙදකමක් තමයි මම කරන්න උත්සාහ කරේ. උඩු හිතට නෙමෙයි, උඩු හිතේ ප්‍රශ්න නේද? උඩු හිතට ප්‍රශ්නයක් නැහැ වෙනතුනි. යටි හිතට තමයි මේ ඔක්කොම ප්‍රශ්න දෙන්නේ. ඒ නිසා යටිහිතට මේ ප්‍රශ්නේ තිබෙන්නේ පේනවාද? ඒ නිසා අපි ඒයටයි පිළිතුරු සපයන්නේ. ඒ නිසා වෙනතුනුත් එහෙමයි. හොඳට මතක තියාගන්න. සිටි විලි වලට නොවේ විසතුන් සපයන්න ඕන. සිතට ඉතින් මේක තෝරගෙන නැහැ නේ සමහරවදෝ. සිටි විලි කියන්නේ වෙනම දෙයක්. ඒක මොලේ හා සම්බන්ධ තිබිය යුතු දෙයක්, රහතන් වහන්සේටත් තිබිය යුතු දෙයක්, බුදුහාමුදුරන්ටත් තිබිය යුතු දෙයක්. ඕන කෙනෙකුට තිබිය යුතු දෙයක්. සිටිවිලි ධාමයේ නැති වුණොත් ඒ මිනිස්සයා මේ මානසික රෝහලකට ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. සිටිවිලි නැති වුණොත් මානසික රෝහලකට ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. සිටිවිලි නැති වුණොත් කොයි වගේ චරිතයක්ද කියලා මානසික රෝහලකට ගියොත් කෙනෙක් අරගෙන පෙන්වන්න පුළුවන්. මේ නැත්තම් පොඩ්ඩක් අපිටත් මේ කොයි වගේ වෙයිද කියලා يعني මොකක්වත් අර තේරෙන්නේ නැතුව මෙන්න මෙහෙම අර අපි සමහර අය දැකලා තියෙන අර ඔළුවේ යම් රෝගයක් තියෙන ස්නායු මේ යන ඒ රෝගය ඇති වුනහම යාට කිසිම කල්පනාවක් නැහැ. අතින් එල්ලගෙන එක යන තැනට එක යනවා, ආයි වාඩි කරනවා, ආයි නැකිටනවා. අපි දැකලා තියෙනවා. යාට මොකු කිසිම අදහසක් නැහැ, ගන්න බෑ. ආන් මේ වගේ කෙනෙක් වෙයි සිටින්නේ නැති වුණා. තේරෙන්නේ? සිටිවිලි තෙරපන්න එපා. මමත් ඔය වගේ භාවනාවල් කළා. සිටිවිලි තෙරපුවා. ඒක දැනක හාමුදුරු කෙනෙක් ගියාම මේ භාවනාව දුන්නා. මොකද්ද දුන්නේ? සිතවිලි තෙරපන්න ඕන. මේ සිතවිල්ලක් පහළවන අනිත්‍යයි කියලා හිතන්න ඕන. හරියට අර මේ ක්‍රිකට් කෙනෙක් මේ බැට්මන් කෙනෙක් අර බෝල් වලට බැට් කරනවා වගේ තමයි. මොනවා හරි දෙයක් පහළවන අනිත්‍යයි. 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 ඕ මට වැඩක් නැහැ. අනිත්‍යයි. දැන් සිතවිලි වම් කර කර ඉන්නවා. තිබෙනතුනේ පිට පිට භාවනාවක් ඒක සම්මත මතු පිට භාවනාවක් විතරයි ඒක වෙනතුනේ ඒක හරි ලේසයි. ඉතින් සිතවිලි නැතුව ඉඳලා තෙරපල එහෙම ශූන්‍ය භාවනාවක් සිද්ධ කරගත්තා. නමුත් ඒකේ නිවන නෑ කියලා මම පස්සේ තේරුම් ගත්තා. මම අද මේ මේ අවබෝධයේ ප්‍රකාශනයන් සිද්ධ කරගන්න මට හැකියාව හොඳම පෞරුෂය ලැබෙන්නේ මේ සියලු තියෙන භාවනාවන් මම අධ්‍යයනය කරන්න ලැබිච්ච නිසා. හැම දෙයකින්ම භාවනාවක්ම ප්‍රගුණ කරන්න ලැබීම නිසා මම දන්නවා. ඔය පිළිකුල් භාවනාවල් එහෙම මම වමන යනකම් කරලා තියෙනවා. හොඳට පිළිකුල වඩ아가න ගියාම වමන යනවා වෙනතුනේ. ඇයිද පිළිකුල අන්තර්ගත වෙනවනේ? වමන යනවා. ඒ වගේම මිනිස්සු පේන්නේ නිකන් පණුව ගහපු අය වගේ, ඇටකොටු වගේ. ඉතින් අපි හිතනවා අනේ ඒක හරි වටින දෙයක්. ඒක වටින දෙයක් නෑ වින්නතුනි. මලොත් එහෙම කියන්නේ අපායි. ඇයි විඤ්ඤාණේ පෝෂණය වෙලා තියෙන පණුවන්ගේ ඇටකොටු වලින් සහ කලකිරීමේ මනසකින් නෙගටිව් සංකල්පයකින් තෙරපිලා ඉන්නේ? තේරෙනව නේද? යන්නේ අපායි. දිව්‍ය ලෝකයක් නැහැ. දැඩි කනස්සල්ලේ සහිත මනසකින් ඉන්නේ. දයනාසේගේ සමේ අර ඊරියක් වෙන්නලක් මතක් කරේ ඒකයි. මෙයා මේ පිළිකුල් භාවනාව කරලා මේ ඇවිල්ලා මෙතන ඇවිල්ලා ඉපදිලා ඉන්නවා කියලා. මඩ ගොඩක. ඇයි සමන්ගේ සංඥාව පවත්වන තැනකනේ එයා යන්නේ? ඊළඟට අර සුනක වෘතය ගෝවෘතය කරපු අයටත් බුදුහාමුදුරු දුන්න අනුශාසනය මතකයිනේ නේ? එයාට කිව්වෙත් ඔයගොල්ලෝ සුනකය වෙලාම උපදී ඈ, ඔයගොල්ලෝ ගොන්නුම වෙලා උපදී කියලා. මොකද ඔබ පුරුදු කරන කර්මයට අනුකූල ඔබට චරිතයක් ලැබෙන නිසා. එහෙනම් භාවනාවක් කරද්දී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. අනුකූලතාවයක් තියෙන්නේ ක්‍රියාපතික්‍රියාවක් සමාන ක්‍රියාවලියක් තියෙන නිසා. ඉතින් පින්වත්නි, අපි මේ දේශනා කරන ධර්මය ටිකක් තේරුම් ගන්න අපහසුයි තමයි. ඒක අධිචිත්ත අධිඥාන තියෙන උසස් අන්දමින් බලන කෙනෙකුට තමයි අපි මේ ධර්මයේ දේශනා කරන්නේ. මොකද මේ උභෝ අන්තයෙන් නිදහස් වෙන, මේ සියලු අන්තයන්ගෙන් නිදහස් වෙන දේ තියෙන්නේ. දැන් ප්‍රධාන වශයෙන් අන්ත දෙකක් පළකලාට ලෝකේ සියලු අන්ත දිත්වයක් තුළ පදනම් වෙන නිසා තමයි අන්ත දෙකකින් පදනම් වෙලා සියලු අන්ත ගැන පැහැදිලි කරේ. මොකද කුමන අන්තයක සිටියත් ඒකේ දක්නට තියෙන ප්‍රධාන සාධකය තමයි මොකද්ද? දිත්වය. අන්තයක ඉන්න කෙනෙක් හොයාගන්න හරිම ලේසි. මෙයා අන්තයක ඉන්නේ කියලා හොයාගන්න පුළුවන්. මොකද්ද කියන්නේ? දිත්වය. දිත්තේ දකින්නට ලැබෙනවා එතන. තමන් අන්තයෙන් දකින්නවද? අන්තයෙන් අසනවද? අන්තයකින් හිතනවද? අන්තයකින් ජීවත් වෙනවද කියලා එයා දකින්න පුළුවන්, එයා අඳුන ගන්න පුළුවන්. එයා තුළ පවතින දිත්තය. දිත්තය නැති තැන ඉන්නේ කවුද? අන්න බුදු මග ගමන් කරපු බුදු දරුවෝ, ආර්ය ශ්‍රාවකයෝ අන්න දිත්තේන් තොර වාසය කරනවා. ඒක තව වචනයකින් කිව්වොත්, බුදු වදනින් කිව්වොත්, ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව වාසය කරනවා. ඇයි දිත්තයක් නැති තැන ඇලීම් ගැටීම් හටගන්නේ නැහැ? එහෙමනම් දිත්තයක් නැති තැන පුජ්‍යලෙක් නැහැ. දිත්තයක් නැති තැන පුජ්‍යලෙක් නෑ. දිත්තයක් නැති තැන ස්ත්‍රියක් නෑ. පැහැදිලිද? දිත්තයක් නැති තැන ස්ත්‍රියක් නෑ. දිත්තයක් නැති තැන පුරුෂයෙක් නෑ. දිත්තයක් නැති තැන මොනෝතීන මොනෝතීනෝ කියලාද කියන්න පුළුවන්. පුජ්‍යලයා සිටියොත් එයා එතන මොකද්ද කරන්න පින්වත්නේ, කුමක්ද කරන්නේ? ද්විත්වයක් හදනවාමයි. පුජ්‍යලයට ද්විත්වයක් නැතුව ඉන්න බැද. කකුල් දෙකක් තිබුණොත් එකක් කොහේ හරි තියාගන්න වෙනවනේ. කකුල් දෙකක් තිබුණොත් පින්වත්නි එකක් කොහේ හරි තියන්න වෙනවා, නැතුව ඉන්න බෑ අපිට. අපි මේ ශරීරය හැමතිස්සෙම මේ මහ පොළොවම ස්පර්ශ කරගෙන වැඩ කරනවා. අපේ හිත හැම මොහොතකම අන්තයක් මුල් කරගෙන ජීවත් වෙනවා. අපේ මේ තියෙන කිලෝ 60 70 80 90 කොහෙට හරි දෙන්න එපා බර. ඒක කකුලකින් දෙන්න පුළුවන්, කකුල් දෙකෙන්ම දෙන්න පුළුවන්, නැත්නම් කඳෙන් දෙන්න පුළුවන්, දනිස්සෙන් කොහෙන් හරි කොළවට ඒ ප්‍රෙෂර් එක දෙන්න ඕනේ. දැනුත් දීලා නේ ඉන්නේ නේද? දැනුත් ඒ ප්‍රෙෂර් එක පුටු කකුල් වලින් පල්ලෙහාට දීලා ඉන්නේ. ඒක දෙන්න නැතුව ඉන්න බෑ. එහෙමනම් අපේ සිතට අන්තයක් නොදී ඉන්න බෑ. අන්තයක් නොදී ඉන්න දහමක් යම්කිසි කෙනෙක් ප්‍රගුණ කළොත් පින්වත්නි, අන්න එවිට අර අන්තගාමී ධර්මය අපි තුලින් ඉගිල්ලිලා යනවා. මේ ධර්ම දේශනාවක් නෙමෙයි, සක්කාය දිට්ඨිය එළවන තොයිලයක් කියලා කිව්වට කමක් නැහැ. සක්කාය දිට්ඨිය එළවා දමන තොයිලයක්. ඊට පස්සේ කියන්නකෝ යාමුදුරු බණ කියන්නේ තොයිල් නටනවා කියලා. එහෙම කිව්වට කමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේටත් ඒ නාමය ලැබිලා තියෙනවා, සක්කාය දිට්ඨිය එළවා දමන ඇදුරුතුමා කියලා. අනිත් කට්ටිය සියලුම දේවල් එළවා දමන සක්කාය දිට්ඨිය එළවන්න බෑ ඒගොල්ලන්ට. මහසෝන් දිෂ්ටිය, සීරියකාග දිෂ්ටිය, කළු කුමාර දිෂ්ටිය එළවනවා. සක්කාය දිට්ඨිය එළවන්න ඒගොල්ලන්ට බෑ. සක්කාය දිට්ඨි සියලු දිට්ඨි වලට වඩා ප්‍රබලයි. කට්ටඩියට සක්කාය දිට්ඨිය තියෙන නිසා එළවන්න බෑ. සක්කාය දිට්ඨිය එළවන්න පුළුවන් එකම උත්තමයන් වහන්සේ බුදුහාමුදුරු මුලදී උන්වහන්සේගෙන් ලැබුණු ඒ මූලය ආරම්භයෙන් මේ දක්වා මේ ආර්ය භූමියටපත් වුණ නැනත මිනිසුන් සියලු ආගම් වලින්, ජාති වලින්, වර්ග වලින්, ගෝත්‍ර වලින් එන ඥානවන්ත මිනිසුන් පැමිණෙත්වා. ඇවිල්ලා මේ මමත්වයේ එළවා ගන්නවා තමයි. මොකද්ද මමත්වය කියන්නේ? නැති තැනක දෙයක් දකිනවා, ඒ දකින දේ තුළ යමක් තියෙනවා කියලා විශ්වාස කරනවා. දැන් අපි දැක්මවල් ඔක්කොම ඇත්තද? හැට පේන දැක්ම ඇත්තද? දැන් අපිට හොඳම දේ තමයි මුහුදු වෙරළට ගිහම් පේන සිතිජය. අපිට පේන දැක්ම මොකද්ද? අනේ මෙන්න මූදෙන් එනවා ඉරමතු වෙනවා, මූදට ඉර බැහැලා යනවා. මෙතනින් අර සතකුම් 5ක් 6ක් 10ක් 15ක් ගියා නම් අපිට අහස අල්ලලෙන්න පුළුවන්. ඒක තමයි දැක්ම. නමුත් ඒ දැක්ම ඇත්තක් නොවේ. ඒ දැක්ම ඇත්තක් නොවේ. එතකොට නැති දෙයක් දකින්නවා, දකින දේ ඇත්තයි කියලා හිතනවා. ඔන්න ඔතනයි පිනතුනි මේ අපේ අවිද්‍යාව පටන් ගන්න තැන. දැන් මිනිස්සුෙකුට හිතෙන්නේ හැමතිස්සෙම මොකක්ද පින්නවත් නැහැ. මේ මෙතන මේ අහවල් කෙනා ඉන්නවා. අහවල් නාමික පුජ්‍යලය, අහවල් නාමික ස්ත්‍රිය, පුරුෂයා මෙතන ඉන්නවා කියලා දැනෙනවා. ඒක ඇත්තද? ඒක හොඳට විදසුන් නොවනින්ම තේරුම් ගන්න ඕන. අර සිතිජය වගේ මේකත් බොරුවක් වෙනවා. හැබැයි සිතිජය පේනවා, හැඟෙනවා, ඒ වින්දනේ ඔක්කොම තියෙනවා. නමුත් ඒක බොරුවක් වගේම මෙතන මේ දැනෙන දේ බොරුවක් කියලා තේරෙන්න ඕන. ඒ තේරෙන තරමටම තමයි පින්නතුනේ අපි ඈත් වෙන්න තරමටම තමයි මේක අපිට තව තවත් හොඳට තේරෙන්නේ. හරි ලස්සන ජීවිතයේ විසඳුම් තියෙනවා. ප්‍රශ්න කාටත් එකයිලු. ඒ හැමෝම ඒ ප්‍රශ්න වලට ලබා දෙන උත්තර තමයිලු වෙනස්. වැස්සක් වහිනකොට කුරුල්ලෝ කූඩු වලට ගිහිල්ලා එම නැත්තම් ගස් වල ඉටි වලට මුවා වෙලා එක කුරුල්ලෝ జాතියක් විසඳුම් සපයනවා. අපිත් එහෙම අපිත් ගෘහයකට හේවනකට ගහක් අරකට ගිහිල්ලා වැස්සෙන් බේරෙනවා. ඒත් සමහර කුරුල්ල జాතියක් ඉන්නවා ඒ කුරුල්ල වැස්සෙන් බේරෙන මොකද කරන්නේ? ඕ වලාකුළු වලටත් උඩට ගිහිල්ලා උඩ ඉඳන් පිහා වෙනවා. දැන් මම ඕක කතන්දරයක් විදියට නේ අහලා තිබ්බේ. නමුත් මං ඇත්තට ඒක දැක්කා ගුවන් යානයකින් යද්දී. මේ ෆොටෝ එකක් ගැහුවා ඒ වුණාට ඒක පැහැදිලිව නැහැ. නමුත් ඇත්තටම මම පුදුම වුණා මෙච්චර කාලයක් මං අහල දෙබිච් එක මම මේ දැක්ක නේද කියලා. ඒ කියන්නේ වලාකුළුට වලට වඩා උඩ ඉඳගෙන මෙයා පිහා බිනෝ යට වහිනවා. මේ දෙවැන්ත අර උක්කුස්සන් වර්ගය. ඒ උක්කුස මේ මෙහි වලාකුළු වලට වඩා උඩට යනවා. උඩට ගිහිල්ලා පිහාම සැරිසරසලා ඉන්නවා. ඒ හුලම් වේගය අධික නිසා ඇත්ත වශයෙන් පියාපත් ඒගොල්ලෝ සලන් නැහැ. අර නිකාම්ම ගුවන් යානය වගේ ඔය පියාපත් දිගේ අරගෙන ඉන්නවා පේනවා. එහෙමනම් විසඳුම් සපේන තැන තමයි වැදගත් වෙන්නේ. දැන් ඔබ මේ ලෝකේ දිහා බලන තැන කොහෙද තියෙන්නේ? අපි බලන්නේ පුජ්‍යලයා කියන තැන ඉඳගෙනද? එහෙම නැත්තම් සත්‍ය කියන තැන ඉඳගෙන. පුජ්‍යලයා කියන තැන ඉඳගෙන බැලුවොත් එතන තමයි මමත්තේ තැන. අපි සත්‍යයේ තැන ඉඳලා බැලුවොත් එහෙම සත්‍ය තුල පුජ්‍යලෙක් කෙනෙක්ද? මේ රටට වෙනතුනේ මේ සියලු ප්‍රශ්න විසඳන්න තියෙන්නේ මේ සියලු මිනිස්යන්ට ධර්මය දෙන්න ඕන. ධර්මයේ තුල දර්ශනය දෙන්න ඕන. දර්ශනය දුන්න නම් මේ ಜಾති ආගම් වර්ග ભેද ගෝත්‍ර මේ එකක්වත් නැති වෙනවනේ. හැම මිනිස්සෙක්ම පරිපූර්ණව සතුටෙන් ජීවත් වෙනවනේ. කරන කටයුත්ත නිර්මාණය ලස්සනට කරගෙන ඉරිෂාව ක්‍රෝධය වෛරය මාන්නේ නැතුව ජීවත් වෙනවානේ. ඒ නිසා මේ මිනිස්සු මනසින් උසස් කරනවා කරලා පරිපූර්ණ කරනවා මිස මේ මිනිසුන්ට කන්නාදීන ඉන්න හිටින ගවදරවල දුන්නයි කියලා කවදාවත් පරිපූර්ණ වෙන්නේ නෑ වෙනතුනේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒකත් අපිට තේරුම් ගියා තරුණ කාලෙම අපේ ජීවිතේට ගෙයක් හදාගත්තර දොරක් හදාගත්තර වාහනයක් ගත්තර එතනින් මිනිස්සේ පරිපූර්ණ වෙන්නේ නැහැ කියන එක මම දැනගත්තා. ඒකට හේතුව අපේ නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්න මේ පළාතේ ඉන්න ලොකුම මැණික්කාරයෝ ඒ වගේම ධනය තියෙන අය ලොකු ව්‍යාපාරිකයෝ එනවා. ඇවිල්ලා අඬා අඬා ප්‍රශ්න කියනවා. දැනුණා නේද? කොටු පීදදයිද අඬා අඬා ප්‍රශ්න කියන මේ බලනකොට මේ අහවල් මුදලාලේ අහවල් මිනිස්සු මම බලන මේ මිනිස්සෙට මෙච්චර දේවල් දෙද්දී තගහිනකම් ගන්න පිළිබඳව අලාභයන් පිළිබඳව ඒ අවශ්‍යතාවන් පිළිබඳව මේ හම්බුරන්ට මේ අඬා අඬා ප්‍රශ්න කියනවා ඇටළු කියනවා. එයින් අපි තේරුම් කරගත්තා කවදාවත් මේ මේවා තුලින් මේ මිනිස්සයන්ට පිළිසරණක් දෙවුණක් සාර්ථකත්වයක් කියලා දෙයක් මේ මිනිස්සු ළඟා කරගෙන නැහැ කියලා. ඒ නිසා පෙනුතුනේ ධර්මයෙන් හැරෙන්න අපිට වෙන පිළිසරණක් නැහැ. එහෙමනම් අපි බලන තැන අපි මේ ලෝකෙට පිවිසෙන දොරටුව අපේ ඇස් කොතනින්ද අවදි වෙන්නේ කොතනින්ද බලන්න කියලා හැමතිස්සෙම බලන්න. පුජ්‍යලත්වය කියන්නේ මිත්‍රෙක් නෙමෙයි, යාළුවෙක් නෙමෙයි, හිතවතෙක් නෙමෙයි, සහෝදරයෙක් නෙමෙයි, අම්මා තාත්තා නෙමෙයි, හොඳ කෙනෙක් නෙමෙයි. මමත්වය සිත කියන්නේ හොඳ කෙනෙක් නන් නෙමෙයි. සිතවිලි නෙමෙයි, ඒක මතක තියාගන්න ඕන. සිත. උදාහරණයක් මම කියන්නම්. ඔබ සිතයි සිතවිලි තාපොඩ තේරෙන්නේ නැත්තම් මම කියන්නම්. සිතවිල්ල හැටියට අපි ගමු වාහනයක්. සිතවිල්ල කියන්නේ වාහනයක්, මේ ගම්ම රූපයක් සිතවිල්ල. සිත කියන්නේ අයිතියක් කියලා අපි ගමු. දැන් කවුරු හරි වාහනයක් ඉස්සරහා අත තියාගෙන මෙහෙම හේත් වෙලා ඉන්නවා. දුර ඉඳලා ඔබට කියන්න පුළුවන්ද එයා ඒ වාහනේ ගැන සිතවිල්ලකින්ද ඉන්නේ සිතකින්ද ඉන්නේ කියලා? ඒ කියන්නේ අයිතියක් ඇතුවද ඉන්නේ අයිතියක් නැතුවද ඉන්නේ කියලා අපිට ඇත්තෙම කියන්න බෑ. ඒ වගේම ඒකේ රියදුරාද කියන්නත් බෑ, අයිතිකාරයද කියන්නත් බෑ, කිසිම අයිතියක් නැති දන්නේ නැති කෙනෙක්ද කියන්නත් බෑ, සැබෑම අයිතිකාරයද කියන්නත් බෑ. තේරෙනානේ? එහෙමනම් සිත හොයාගන්න සිතවිල්ල කියන්නේ. එහෙමනම් දුටුවා දුටුව කොමනයි කියන්නේ? සිත් නෑ. ඇසුවා ඇසුවා කොමනයි කියන්නේ? එතන එකෙන් අදහස් වෙන්නේ සිත් නෑ. ආග්‍රහණය වුණා ආග්‍රහණය වුණා පමණයි කියන්නේ, ආග්‍රහණය දැනෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ආග්‍රහණය හොඳට දැනගන්න පුළුවන්. සිත් නැහැ. රස දැනුණා කියන්නේ හොඳට රස දැනෙනවා. මේවා මේ පැණි රසයි දිත්ත රසයි කියලා. නමුත් සිත් නැහැ. ස්පර්ශය ඇඟට හොඳට දැනෙනවා. නමුත් සිත් නැහැ. මොනවද නැති? උපාදාන නැහැ. ඇයි උපාදාන නැත්තේ? දැන් මේක ක්‍රියාත්මක කරන්න බෑ. පින්වත්නි, පොදුන් කෙනෙකුට ඔබ ක්‍රියාත්මක කරන්න බෑ පින්වත්නි. ඒක හොඳට මතක තියාගන්න. දැන් ওই කීපට ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අවබෝධ කළොත් ඉබේ පවතින තත්වයක් ආරි භූමියයිද. හිතේ කිසි දෙයක් රඳවල තියන්න පුළුවන් කමක් නැහැ. ඇයි? අර මූල සාධකයේ එළවල දැම්මට පස්සේ සංසාරයේ ඉඳලා මෙහාට ආපු ශක්තිය, ආත්මය කියන විඥානයේ එළවල දැම්මට පස්සේ, දුරු කළ දැම්මට පස්සේ මෙතන ආයි එතන කූඩු හදන්න ශක්තිය හදන්න බෑ පෙන්වතුනේ. යතුරු අතට ගත්තා. ඇත්ත වශයෙන්ම මේ ධර්මයේ ප්‍රතිලාභය කියන්නේ තමන්ගේ මනස තමන්ගේ අතට ගන්නවා. හරියට අර හීලෑ අශ්වයෙක්, හීලෑ හස්තියෙක්, හීලෑ ගවයෙක් වගේ තමයි. දැන් හීලෑ ගවය සහ හීලෑ නැති ගවය කොහොමද? දැන් හීලෑ නැති ගවය අපි දැකලා තියෙනවා, අම්මෝ කරත්තේ බැඳා මොකක් දෙකක් නිකන් ඇඟේ එල්ලුවා කියලා හිතලා ඌ බයේ දුවනවා, තිරිකලේ පෙරලගෙන කරත්ත පෙරලගෙන. තේරෙනනේ? අලි හස්තියොත් එහෙමයි. හරි අමාරු කියලා කරන්නේ. නමුත් කාලයක් තිස්සේ පුරුදු කරලා ආදරේනොත් පුරුදු කරලා, තරවටු කොල්ලත් පුරුදු කරලා නේද? එහෙමනේ පුරුදු කරන්. දෙකෙම පුරුදු කරනවා. එහෙම පුරුදු කරලා මෙයා හදාගත්තට පස්සේ ඒ මිනිස්සයාට ඒ සතාගේ පිට හරි එහෙම නැත්තම් ඒ කරත්තේ තිරික්කලේ හරි පින්නතුරේ නිදාගෙන යන්න පුළුවන්. මම දන්නවා ඔය ඈත ගම්මානවල ඉන්න මිනිස්සු ඉන්න ඒ මිනිස්සයා බීමතින් හරි වෙන්න පුළුවන්. කරත්තේ කරන එකල යමම් පුතා කියලා නිදාගත්තාම ඒ සතා ගෙදරටම කරත්තේ අරන් යනවා. බලනකොට ලංකාවේ තමයි ඔටෝ රිමෝට් කාර් මුලින්ම තිබිලා තියෙන්නේ. දැන් ඔය ලෝකේ හැදෙනවට ඇරෙන්නේ මෙයා හරියට වලවල්වල වට්ටන්න නැතුව වාහනේ ගෙනිලා එයා ගෙදර ඉස්සරහ නතර කරනවා. හීලෑ වෙච්ච සතා. ඒ වගේ තමන්ගේ හිතත් හොඳට හීලෑද? ඔබේ සිත හීලෑ නෑ. අර සින්දුකුත් තියෙන නේද? හිත හීලෑ නෑ, හරිම මොරණ්ඩුයි, තන තන ඇවිදිනවා කියලා නේද? දූරං ගමං ඒක චරං අසිරිරං ගුහාසයන් කියලා එහෙමත් කියන්නේ එක එක ගුහාවල් එක එක තැන්වල යනවා මේ සැරිසරනවා කියලා. ඉතින් ඔබේ හිත හීලෑද? ඔබට හිත හීලෑ නැද්ද? එහෙම නැත්නම් එයා පුරුදු කරලා නැහැ හිත. නම් හිත හීලෑ වෙන්න ඕන. තමන්ට කැමති පරිදි හසුරවන්න පුළුවන් මට්ටමට හීලෑ වෙන්න ඕන. හෝ පුතා කියලා කිව්වම ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. යම් පුතා කිව්වම යන්න පුළුවන්කම තියෙන්න ඕන. තරවටු කරන්න ඕනේ නැහැ. හීලෑ වුණාම ඔය හීලෑ ගවයෝ එහෙම ඉන්නවා, අලි ඉන්නවා, අශ්වයෝ ඉන්නවා, ඒගොල්ලන් එහෙම තරවටු කරන්නේ නැහැ. ඒගොල්ලන් නිකන් සංඥාවක් දීමෙන්ම ඒගොල්ලෝ වැඩ කරනවා. එහෙමනම් ඔබේ හිත හීලෑ වෙන්න ඕනේ. හිත හීලෑ වෙන්නේ සාංසාරික ගති, වාසනා ගති නැති වෙන්න ඕනේ. දැන් සමහර අය කියලා තියෙන්නේ මේ වාසනා ගති මොකුත් නැති බුදුහාමුදුරන්ට කියලා. නමුත් ඒ සිතේ ඇත්තටම වාසනා ගති ඕනම කෙනෙකුගේ නැති වෙනවා. මම දන්නේ අවබෝධයෙන් කිව්වොද අනවබෝධයෙන් කවුරු හරි කිව්වොද කියන්නේ. මන්නම් දකින්නේ අර සංසාරික ගති ඔක්කොම නැති වෙලා යනවා. ඊට පස්සේ ඇත්තටම ආර්ය භූමියේ ආර්ය ගති ඇති වෙන්නේ ආර්ය භූමියට යන කෙනාට. ඒ ගති යන්නේ නැහැ. දැන් මේ ආර්ය භූමියට කලින් තිබිච්ච ගති ටික ඒ ගති දැන් නැහැ. එහෙම තිබුණනම් ඒ ගති නිසා අදත් ඒ ගති හේතුවෙන් දුක් විඳිනවා. ගති හේතුවෙන් දකින්නවා. ඉතින් සමහර අය කියනවා වෙන්න පුළුවන් ආඩම්බරයි කියන්න පුළුවන්, යුතුකම් දන්නේ කියලා කියන්න පුළුවන්, කළගුණ සලකන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන අපිට කියලා දරපළව ගන්න. ඥාති වෙන්න පුළුවන්, හිත මිත්‍ර වෙන්න පුළුවන්. නෑ, කිසි කෙනෙකුට බැඳීමක් නෑ. ඒ බැඳීම් නැති කරා. ඒකයි ඒ දහමෙන් අපි කරේ. ඒක නිසා මම කියන්නෙත් ඒකනේ. මට මොනවා හරි පූජා කළා මගෙන් එහෙම කළබුණ කියලා එකක් බලාපොරොත්තු වෙන්න එපා. මට මොනවා පූජා කරත් ඔබ ටික දවසක් යනකොට මතක නැති යනවා. කියන්නේ ගැහුවත් බැන්නත් මතක නැතු යනවා. හොඳක් දෙයක් කරත් මට ඒක සිතෙන් ඈත් වෙලා යනවා. මොකද හේතුව ඒක රැඳිලා තියෙන්නේ නැහැ, මතක තියෙන්නේ නැහැ. ඒක නිසා කවුරුවක්වත් මේ බලාපොරොත්තු වෙන්න එපා. හාමුදුරුව මම බලාම අපේ මලගෙදරක හරි එයි කියලා නම් හිතන්න නම් එපා. මං හිතන්නෙත් නෑ. තේරුණා නේද? මේ දායකයෝ වරු එයි මෙහෙමයි මේ කොඩිවැල්ලා දී කියලා එහෙම හිතන්නේ නෑ. එහෙම හිතන්න පුළුවන් ලෝකෙක නෙමෙයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම ලෝකයක් බලාපොරොත්තුෙන් ජීවත් වෙන්න එපා. ඔබ ජීවත් වෙන්නත් එපා, අපිට ජීවත් වෙන්න කියන්නත් එපා. අපිට පුළුවන් කමක් නැහැ. ඒක විශ්වීය ස්වභාවයක් තියෙනවා නම් ඒක සිද්ධ වෙනවා මිසක්, ධර්ම ස්වභාවයක් තියෙනවා මිසක් සිද්ධ වෙනවා මිසක් ඒක අපිට මේ හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පිටුනේ. අපි යම් තැනක මේක සිත පිහිටවා ගන්නව නෙමෙයි, සිත නැති තැනක පිහිටීම. ධර්මතක ධ්‍යානයට වෙනතනේ අපි මේ බණ වලින් කියන්නේ අහවල් තැන සිත පිහිටවා ගන්න නෑ. මේ ධර්මයේ දේශනා කරන්නේ සිත පිහිටවා ගන්න නෙමෙයි, සිතෙන් නිදහස් වෙන්න, නැත්තම් සිත නිදහස් කරන්න. ඒකට අපි කියනවා නිරෝධය. නිරෝධය ඒ අන්තයටත් යන්නේ නැතුව, මේ අන්තයටත් යන්නේ නැතුව, වෙන අන්තයකටත් එන්නේ නැතුව පිහිටනවා නම් අන්න එතන අපි කියනවා නිරෝධය. ඔතෙන්ට එන්න කැමති වෙන්නේ ලෝකේ ඇලීම් දුකයි කියලා තේරුම් ගත්ත කෙනෙක්. ඒක තව විදිහකට කිව්වොත් සතුටයි කියන එක ඇතුලේ දුකයි, දුක තියෙනවායි කියලා දැක්කොත් යන්නේ මං දකින්න. තේරුණානේ? මමත් දුක් වේදනාවට අකමැතිව සතුටු වේදනාවට කැමති වුණා. ඒ කියන්නේ ලස්සන දේවල් දකින්න, ලස්සන ආහාර පාන කන්න බොන්න, ලස්සන විදියට ඉන්න, ඒකනේ නේද? දුක අකමැති, දුක වහලාදාල සතුට. දැන් ඔය සමහර උදවිය ඉන්නෝ මේ ඒ දුක් වේදනා එනේ ඔක්කොම වහලා දාලා සතුට විතරක් පාත්තගෙන ඉන්න පිරිස. සතුට විතරයි ඒගොල්ලෝ භුක්ති විඳින්නේ. මොකද කියලා අහුවොත් අඩුම තරමේ සමහර උදවියට දුක දැනනවායි කියලා අම්මා තාත්තගේ සෝන ළඟට යන්නේ නැහැ. මොකද කියලා හෙව්වම මට හරියට දුක දැනෙනවා. එතෙන්ට ගියාම ඒ නිසා යන්නේ නැහැ කියනවා. නැත්නම් ස්වාමියා ළඟ තියෙන සෝන ළඟට යන්නේ නැහැ. අපෝ බෑ මට එතෙන්ට ගියාම දුක දැනෙනවා. ඒක නිසා මම යන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ දුක දැනෙන දේවල් වලින් පුළුවන් තරම් වසන් වෙලා ඉන්න උත්සාහ කරනවා. ඒක මම දකින්නේ හරියට අර තුවාලයක් වෙච්ච කෙනෙක් නිරන්තරයෙන්ම අර වදී කියලා මේව අතක් ඈත තියාගෙන ඉන්නේ. ඕ ලඟ වෙන දෙන්න ඕ එන්න බව කවුරුත් මේ තුවාලයක් තියෙන. අන්න ඒ වගේ පිරිසක් හැදියට තමයි දුකෙන් වහන් වෙලා ඉන්න පිරිස. හැංගිලා ඉන්න පිරිස මම දකින්නේ ලොකු තුවාලයක් තියාගෙන උද්ද ගන්න නැතුව ඉන්නවා. කොච්චර කල් කරන්න පුළුවන්ද වැඩේ? බෑ කොහේ හරි වදිනවා ඕක තිබිලා කොයි වෙලාවක හරි. තුවාලයක් තිබුණොත් ඕක වදිනවමනේ කොහේ හරි වෙලාවක වදිනවා. එක්ක කවුරු හරි වද්දනවා. ඒ වගේ යාට ඒ අත්දැකීම උමාර ලැබෙනවා. එහෙනම් අපි කරන්න තියෙන්නේ ඒකනේ. අවබෝධය ගොඩ නැගෙන්න ඕන. අවබෝධය ගොඩ නැගෙන්න ඕන. සංවේගය අධ්‍යා වුණත් ධර්මානුකූල බැලුවහම ඒකට ඇති වෙන්නේ ධර්ම සංවේගයක්. තමා දෙස බලන්නත් තමන්ට පුළුවන්කම තියෙනවා. අන් අය දෙස බලන්නත් තමන්ට පුළුවන්කම තියෙනවා. ධර්ම සංවේගයෙන් එස බුදුවරු බලන්නේ ධර්ම සංවේගයෙන්. ධර්මතාවය. මේ දුර්ලභ ලෝකබෝලයක් පෘථුවිය ඒත් කියන එක බොහොම දුර්ලභ ලෝකබෝලයක් මේ අනන්ත විශ්වයේ තියෙන. මොකද මේ තාම වෙ තියෙන මේ දුරේක්ෂයන් වලට තාම හම්බෙන්නේ මේ පෘථිවිය වගේ ගහකොළ තියෙන ලස්සන දිය ඇලි තියෙන මල් තියෙන සත්තු ඉන්න ලෝකයක් තාම හම්බුනේ නැහැ. තාම බලනවා ඉතිහාසයේවත් මේක කීටයක්වත් හිටියද කියලා ගවේෂණය කරනවා. එතකොට මේ දුර්ලභ ලෝක බෝලයකට ඇවිල්ලා මේක විනාශ කර කර මේක කකා ලෝක ඉතිහාසයේ අවුරුදු ලක්ෂ ගණනක් පැවතුන අගේට. නමුත් ලෝකේ වැඩිම විනාශ කරපු සියවසවල් දෙක තමයි මේ 900 සියවසේ. ඔව් මේ 20 ගණන් සහ 21 වෙනි සියවසේ ඔහොම ඉස්සරහට යන ඒවා තමයි මේ ඉස්සරහට තියෙන්නේ. 1900 ගණන් වල ඇති වෙන සියවසේයි මේ 2000 ගණන් වල යන සියවසේයි අතර මේ තියෙන විනාශ කාලය අපි ඉන්නේ. බොහොම ඉක්මනින් දැන් යන්ත්‍ර සූත්‍ර තියෙනවා ලෝක විනාශ කරන ආරලියේදී බොහොම දක්ෂ ලෙස විනාශ කරන මිනිස්සු මන් දන්නේ මේ ගොඩ නැගිලි දිනුනොයි කියලා හිතන්න පුරුදු වෙලා තියෙනවා. ඒක මහා පුදුම දෙයක්. ඔක්සිජන් නැති කරලා AC machine එකක් දාගත්තාම ඒක දිනුනොයි කියලා හිතනවා නම් ඒක දුර්වලතාවය. ඔක්සිජන් machine එකක් කරේල්ලා යන එක දිනුනොයි කියලා හිතනවා නේද? මුලාව. දියුණුව මිනිසුන්ට පටලැවිලා තියෙනවා කියලා තමයි මට පේන්නේ. සංවර්ධනය කියන්නේ මොකද්ද කියන එක රජයකටත් පටලැවිලා තියෙනවා කියන එක තමයි මට පේන්නේ. තේරෙනානේ? කාටත් මේ ජීවිතේ පටලවාගෙන තියෙන්නේ. ඒකනේ අසාරේ සාරමතිනු කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. අසරු දේවල් සරුයි කියලා අරගෙන තියෙනවා. සරු දේවල් නිසරුයි කියලා හිතාගෙන ඉන්නවා. එහෙමනම් ජීවිතේ තේරුම් ගැනීම තමයි සරු දේ. මොන ආගමේ හිටියත් ජීවිතේ තේරුම් ගන්න. ජීවිතේ තේරුම් ගත්තාම සැනසෙල්ල ලැබෙනවා තිබුණත් නැතත්. නැති කෙනාට ලැබෙන්නත් පුළුවන්, ලැබෙන කෙනාට ඒක සුරුස්කල නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා කවමදාකවත් භෞතිකත්වයක් පදනම් කරගෙන ආඩම්බරයක් හදාගෙන ඉන්න එපා. තේරෙනානේ? භෞතිකත්වයක් පදනම් කරගෙන ආඩම්බරයක් හදාගෙන ඉන්න එපා. එක ක්ෂණයකින් නැති වෙන්න පුළුවන්, එක ක්ෂණයකින් නැති වෙන්න පුළුවන්. ඒක ශරීරයෙන් පටන් ගත්තාම අනිත් සියලු දෙයකටම ඒකේ සේමයි. එහෙනම් අපි භෞතිකත්වයක් පදනම් කරගෙන කොයි වෙලාවකවත් බලන්නවත් පවතිනවත් හොඳ නැහැ. දහමක් පදනම් කරගෙන බලන්න. ඒ කියන්නේ සත්‍යය තුල ජීවත් වෙනවා කියලා මේකට කියනවා. සත්‍ය ඥානය. පුජ්‍යල ඥානය තියෙන කෙනාට සත්‍ය නෑනේ. පුජ්‍යල ඥාන කෙන තියෙන කෙනාට තියෙන්නේ පුජ්‍යලයා ලබාගත් දැනුම. ආගමෙන් ලබා දුන්නු දැනුම. ජාතියෙන් වර්ගයෙන් ගෝත්‍රයෙන් ඔළුවට දාපු ඉතාම පහත් ඥානයක් තමයි ඔවුන්ගේ වැඩ කරන්නේ. සත්‍ය ඥානය කියන තැනටපත් වෙනවා. අන්න ලෝභය, ද්වේෂය, මෝහය, වෛරය මොකුත් නැහැ පිළිතුරු. බලන ආගම් වලින් උගන්නන්නේ තමන්ගේ ජාතියක් වර්ධනය කරන්න කිව්වහම හිතන්නකො මොනවද උගන්නන්නේ කියලා. පුළුවන් තරම් කාලා බීලා ජාතියක් හදන්න විතරක් ඉගෙනුවාම ලෝකේ ඒ මිනිස්සු මොනතරම් පහත් නීච මිනිස්සු වර්ගයක්ද. ඒ ජාතිය හදනවා විතරක් නෙමෙයි අනිත් ජාතීන් මර්ධනය කරන්න, මරන්න, වසවිස කවන්න ඒවා ප්ලෑන් කරන මොනතරම් නීචද වෙනතුනේ. මං නම් හිතන්නේ මේ මිනිස්සුන්ට වතුර එකක් දුන්නත් ඒ වතුර වීදුරු වීසි කරන්න ඕන කියලා. මනුස්සකමට වතුර එකක් දුන්නත් ඒ වීදුරු වීසි කරන්න ඕන, අය පාවිච්චි කරන්න එපා. ඒ වගේ තේනක ඒ තරම් පාපිෂ්ටයි පාපතරයි මනුෂ්‍යයාගේ එවැනි මිනිස්සුන්ගේ සිතුවිලි. ඒ නිසා අපි ඉතාම සතුටු වෙමු. අපි ඉතාම සතුටු වෙමු කියනතුනේ අපි ආධ්‍යාත්මික සාර්ථක වූවන් හැටියට. අපි ඉතාම සතුටු වෙමු. අපි තුළ මිත්‍යා දෘෂ්ටිය නැහැ. හැම බෞද්ධෙක් ළඟම නෙමෙයි, මෙන්න මේ බණහන අය ළඟ නැහැ. බෞද්ධය ළඟ සමහරලාට මිත්‍යා දෘෂ්ටිය දිනවා, අර ගොල්ලන්ටත් වැඩි සමහර වෙලාවට. එහෙම බැලුවොත් හැබැයි මෙන්න මේ ධර්ම මාර්ගයේ ටික අහන ළඟ කෙනා ළඟ අන්නේ අන්තගාමී මිත්‍යා දෘෂ්ටිය නෑ. අන්න ඒ නිසා අපි සතුට වෙනවා කියන සතුටටපත් වෙන්න ඕනේ. හැබැයි ඒ ඉන්න ගමන් තව බලන්න ඕන දැලිකුණු. මේ වලද මේ පිගාන හොඳට සෝදන්න ඕන. තමන් ළඟ තියෙන මේ පිගාන හිත ඇතුලේ තියෙන හොඳට සෝදන්න ඕන. සෝදනවා කියන්නේ කොහමද? ඒ කියන්නේ නරකයි කියන දේ නැතිව ලෝක සම්මතයෙන් හොඳයි කියන දේ මම තියාගන්නවා කියලා නෑ වෙනදේ. මම නම් කියන්නේ පව් පින් දෙකම අතරින්, කුසල් අකුසල් දෙකම අත්හරින්න, ඇලීම් ගැටීම් දෙකම අත්හරින්න. මම වැරදි නම් මට කියලා දෙන්න. නෑ හඳුනන එක වැරදි කියලා මට කියලා දෙන්න. නිරෝධයක් එන විදියට, නිවනක් ඇති වෙන විදියට මට කියලා දෙන්න. මම හරි සන්තෝෂව උගන්නන්න, කවුරු හරි උගන්නන්න. මේ හාමුදුරුවෝ හරි පුදුම කතාවක් කියන්නේ, මේ පව්පින් දෙකම අත්හරින්නලු, කුසල් අකුසල් දෙකම අත්හරින්නලු, ඇලීම් ගැටීම් දෙකම අත්හරින්නලු. ඒකද නිවැරදි? එහෙම නැත්නම් අකුසල් වැල කියලා අකුසල් කරන්න, පව් නොකර පින් කරන්න කියන එකද නිවැරදි? එහෙනම් හරි හාමුදුරුවෝ අපිට කිව්වා හරි ෂෝක් කියලා, මේක හරි වාසියකට හදාගන්න පුළුවන්. දැන් ඒක හාමුදුරුවෝ කෙනෙකුත් හිටියා. ඒ හාමුදුරු කාඩවත් මුකුත් දෙන්නේ නැහැ. මම අහුවේ ඇයි මොකද කියලා. මොකුත් දෙන්න හොඳ නැහැ. එතකොට පින් සිද්ධ වෙනවා, පින් සිද්ධ වුණොත් සසර පවතිනවා. සසර පවතිනවා කියලා අමු ලෝභයක් වෙලා තෙරනේ වාසිය හදාගත්තොත් ඒක ඔව් කුටියේ පිරිකර අරව මේව බෝතල් හම්බ වෙච්ච මේ ප්ලාස්ටික් බෝතල් බව හැමතැනම ගොඩ ගහගෙන. මොකද කියලා එහම මම මේ කාඩ හරි දෙන්නකෝ සායනගේ පින් සිද්ධ වෙනවානේ. ආ බෝ බෑ සංසාරේ පවතිනවා. කොයි බහරි ඇහිලා ආවුතුරන්ට. ඉතින් ඒ නිසා ධර්මයේ විතර පටලවා ගත්තොත් පටලැන්න දැනත් තව කොහක් නැහැ. මොකද ලෝභයකට හොඳ මාර්ගයක් ලෝභසිත වර්ධනය කරන්න ඈ ධර්මයේ යොදා ගන්න පුළුවන් ඕන තරකදී. මේ පව්බින් කරන්න එපා කියලා තියෙන්නේ. දැන් මම පවුත් නැහැ, පිරුත් නැහැ. පිරුතුනි පුහුදුන් ජීවිතයේ ඉදදි කාටවත් පිම්ම කරනවායි කියලා පිම් කරන්නත් බෑ, පව් කරනවායි කියලා පව් කරන්නෙත් නෑ. දවසකට පව් කරන, දවසකට පිම් කරන, ඕ අලුත් වෙවි වෙනස් වෙවි, පවුත් කරන පිනුත් කරන තැනක් මේ පුතත් ජන ජීවිතය කියලා කියන්නේ. ඉතින් මේ ආර්ය භූමියට ආවට පස්සේ තමයි අර පවුත් නැත්තේ පිනුත් නැත්තේ. දැන් බුදුහාමුදුරුව ළඟට ආවොත් භික්ෂුන් වහන්සේ නම දාන වළඳලා ඉන්නේ. අද පින්න පාතයක් නැහැ ස්වාමීනි කියලා කිව්වොත් දාන ඉතුරු ටික බලලා කියනවා මගේ ඉතුරු ටික තියෙනවා පාත්‍රේ දෙන්නද? ඉදුල්පත් ටික සන්තෝෂයෙන් දෙන්න බෑ අහලා දෙන්න ඕන. එයා කැමති කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ කැමැත්තක් කියලා කිව්වොත් අර පාත්‍රේ ඉතුරු දාන ටිකක් දෙනවා. අන්න උදාහරණ පින් කළා කියලා කාට හරි කියන්න පුළුවන්. උදාහරණ පින් කළා නෙවෙයි. එහෙම යුතුකම් තියෙනවා. එහෙම වගකීම් තියෙනවා. ලෙඩුන්ට ගිලන් හලවල් සාපේනවා. මේ පින්පව් තකාද? නෑ පින්පව් තකාන මේවා විය යුත්ත, කල යුත්ත, සිදිවිය යුත්ත හැටියටයි ඒක සලකන්නේ. වගකීමක් හැටියට සලකන්නේ. ඒ කිසිම දෙයක් නෑ. දැන් මේ භෞතික දේවල් වලින් කුසලය සහ ආර්ය භූමියත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නෑ. භෞතික දෙයක වටිනාකම තියෙන භෞතික දෙයක් තුළම පමණයි. භෞතික දෙයක වටිනාකම තියෙන භෞතික දේ. එතකොට පිනින් අපිට මොනවත් වෙන්නේ නැද්ද? තියෙනවා. පින අපට උපකාරක උපනිශ්‍රය ධර්මයක් බවට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් තව කියතොත් අපි මොනවා හරි ලියනකොට මේසෙක වාඩි වෙලා ලියනකොට අපිට මේසයක් වමනා කරනවා, පෑනක් වමනා කරනවා, පුටුවක් වමනා කරනවා, තව ඕනම් ෆෑන් එකක්, ඒසී එකක් වමනා කරනවා. නමුත් අපි ලියන්නේ පුටුව ගැනවත්, මේසෙ ගැනවත්, පෑන ගැනවත් නෙමෙයි. එතකොට උපනිශ්‍රය ධර්ම නැතුව නිවන් දකින්න බැහැ. හැබැයි නිවනට ඔය එකක්වත් නෑ. අර මං ලියන්නේ පෑන ගැනවත් පුටුව ගැනවත් නෙමෙයි. පෑන ගැනවත් නෙමෙයි, වෙනම දෙයක් ගැන ලියන්නේ. නමුත් ඒව උපනිශ්‍රය ධර්ම මිසක් ඒක තුල පෞතින් නෑ, කුසල අකුසල නෑ, මොකක්වත් නෑ. ඉතින් පිනක් කරන්න බැරි, අතහැරීමක් කරන්න බැරි කෙනෙකුට නිවන් දකින්න බෑ කියලා තේරෙන්නේ නෑ. පිනක් කරන්න බැරි කෙනෙකුට, අතහැරීමක් කරන්න බැරි කෙනෙකුට නිවන් දකින්න හරි අමාරුයි. මම පුංචි කාලේ පින්නතුන්ට කියන්න මගේ ළඟ මේ පොඩි ගාණක් තිබිලා මට ඒක හිතෙනවා මේ රුපියල් 5ක් අර කටින පෙරහැරේට යන පාත්‍රයට දාන්න ඕන කියලා. සමහර මිනිස්සු ඒ කටින පෙරහැරට යන පාත්‍රවලුත් ප්‍රකම් කරනවා. ඒ නමුත් මට හිතෙනවා ඒකට දාන්න ඕන කියලා. මමත් ඒ පෙරහැරේ ගියා. පින්නතුන්ට කියන්න පෙරහැරේ ආරම්භය ඉඳලම අවසන් වෙනකම්ම මගේ හිත පොරබැදුවනේ මේ රුපියල් 5 දානවද නැද්ද කියලා. පොඩි ගානේ, පොඩි ගාඩ වටිනවා මේක අයිස්ක්‍රීම් එකක් කන්න. ඈ එදාස සාමාන්‍ය අයිස්ක්‍රීම් දෙකක් තුනක් කන්න පුළුවන් රුපියල් 5. ඉතින් පින්නතුනේ මේ පින්කම යනවා, මේ රුපියල් 5 මතක් වෙනවා, අරකට කට්ටිය දානේ බලනවා, මෙහෙම මේ මේව කරලා කොහොම හරි කටින ජීවිතේ ආයි උදේ පහමාට අයිට වඩම්මගෙන එනකම් පන්සලට මම සටන් කළා මේ හිතත් එක්ක. සටන් කළා 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 මට හිතෙන මොකද්ද මෙච්චර සටනක් කර කර ඉන්නේ මේකට කියලා ඉවරලා ඔක ඉවරයක් වෙන්න කියලා ඉවරලා දැම්මා. තේරුණා නේද? දැන් එහෙම සටනක් කරගන්න බැරි කෙනෙකුට නිවන් දකින්න බෑ. අර ඒක සාටක බමුණා වගේ එහෙම සටනක් කරන්න හැකියාව තියෙන්න ඕන. ඇයි එහෙම සටනක් කරන්න පුළුවන්කම තියෙන්නේ? ඒ නිසා දියුත්ත, කලයුත්ත, පිදියුත්ත ඒ අදාළ ආකාරයට විද්‍යානුකූලව ඒ කරන්න හැකියාව තියෙන. ඒව මේ කරන්නේ මේ මොකවත් සඳහා නෙමෙයි. තමන්ගේ සිත සුද්ධ කර ගැනීම සඳහා. තේරුණා නේද? එහෙමනම් අපි මේ පින්කමක් කරලා අපේ පින්නතුන් ප්‍රාර්ථනා කරන්න හැම මොහොතකම කුමක්ද? මගේ සිත සුද්ධ වේවා, හිත පිරිසුදු වේවා, හිත නිරෝධයෙන් නිර්වාණයෙන් පිරේවා. නිර්වාණයෙන් පිරෙනවා කියන්නේ බැඳීම් රහිත වේවා, බැඳීම් දුර වේවා. බැඳීම් නැති හිතක් කොච්චර ලස්සනද? බැඳීම් හිතක් තමයි නැති හිතක් තමයි තමන්ගේ දරුවන්ට ලස්සනට කතා කරන්නේ. බැඳීම් නැති හිතක් තමයි තමන්ගේ ස්වාමියාට හොඳට සලකන්නේ. බැඳීම් නැති හිතක් තමයි ගෙදර ලස්සනට තියාගන්නේ. බැඳීම් නැති හිතක් විතර යුතුයකම් ඉෂ්ට කරන කෙනෙක් මම දකින්නේ වෙන කවුරුද? ඒ ඒක ඇතුලේ ඇලීම් ගැටීම් බැඳීම් නෑ. ඕන තරම් සමාව තියෙනවා. ඕන තරම් සමාව තියෙනවා. ඒක සමාව අසීමිතයි පින්වත්නි. ඕන තරම් සමාවේ හිතේ තියෙන බුදුහාමුදුර ළඟ තිබ්බනේ. ඒ දේවදත්තට පවා නේද? ඉතින් බුදුහාමුදුර දේවදත්ත ළඟට යන්න ගියේ නෑ. නමුත් එයාගේ අවාසනාවට එයාට බුදුහාමුදුරගේ ළඟට ලං වෙන්න බැරි වුණා. මොකද ඔහු ලං වෙලා සමාව ගන්නටත් බැරි තරම් පව් කරලා තිබුණා. ඔහු පොළොව පලාගෙන ගියා. අපි විවිධ භූම කම්පාවන් වලින් පොළොව බැලනවනේ. ඒ අගාධයකට වැටුණද කියලා කවුද දන්නේ නේ? අගාධයකට වැටලා මේක පුළුවන්. කොහොමත් මේ මනුස්ස චිත්ත සන්තානයන් වල ඇති වෙන කම්පන පින්වතුනේ මේ 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 ගහට කොළට මේ විශ්වයටත් බලපාන කම්පන ඒවා. ඒ නිසා යහපත් කම්පන තියෙනවා, අයහපත් කම්පන තියෙනවා. එහෙමනම් මේ ලෝකයේ විනාශය වළක්ව ගන්නට මිනිස්සු යහපත් සිතුවිලි උදාහරණ පිරිසක් වෙන්න ඕන. එතකොට යහපත් වෙනවා. අයහපත් සිතුවිලි මේ ගමන් කළොත් අයහපත් වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා මේක තේරුම් ගන්න ඕන දෙයක් අවදීන් බලලා. එහෙම නැතුව අරක කරන්න එපා, මේක කරන්න, එහෙම නෙමෙයි මෙහෙමයි කියලා තැනක රඳවන්න බෑ. මොකද අපි තැනක නොපිහිටන තැනට ගෙනියන ගමනේ තැනක් වෙන්න පුළුවන්. ඔබට නිවන් දකින්න නම් ඔබ අතන ඉන්න ඕන. ඔබ නිවන් දකින්න නම් අතන ඉන්න ඕන. ඔබ නිවන් දකින්න නම් අතන ඉන්න කියලා කියන්න බෑනේ. මොකද නිවන තැනක තියෙන දෙයක් නොවේ. නිවන කියන්නේ තැනක තියෙන දෙයක් නොවේ. මේ දැනුම පරමාර්ථයක් වෙන්න ඕන. ඒ කියන්නේ පින්නතුනේ මොලේට එන ධර්මය අපේ හිත ඇතුලේ තියෙනවා. දැන් මේ ධර්මයේ දැහැමක් දහමක් හැටියට තියෙනවා. නමුත් තමා තුල නැත්තම් තමා විඳවනවා. දැන් අපිටත් මුල් කාලේ ඉඳන් තිබුණා ධර්මය හොඳට දන්නවා, දකින්නවා, හොඳට දේශනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ඇතුළ වේදනාවෙන් පිරීලා ඒ සමේ. ඒක කල්පනා කරා මේ දැනුම කොච්චර තිබුණත් වැඩක් නැහැ. මම විඳවනවා කියලා. ඒකට කල්පනා කරා මේක හරියන්නේ නැහැ. මේක කොහොම හරි මේක එලව ගන්න ඕනේ. ඒක පින්නතුනේ ඇත්තටම ඒ අභියෝගයේ දැනුනේ මහා පර්වතයක් පෙරලනවා වගේ අභියෝගයක්. මහා කන්දක් පින්නතුනේ පෙන්නුවොත් ඔය විශාල කන්දක් පෙනලා මේ කන්ද ඔක්කොම ඇද්ද දවසට ඔබට නිවන් දකින්න පුළුවන් කියලා කිව්වොත් ඔබේ ඔළුවට ලැබෙන අභියෝගය මොන තරම්ද ඒක? ඉතින් අන්න ඒ වගේ වෙනතුනේ මහ කන්දක් පෙරලන අභියෝගයක් දැන්නත් නමුත් වෙනතුනේ ඒක අර නොදන්න කමට තමයි ඒ අභියෝගය දැනුනේ. නමුත් එච්චර දුර නෙමෙයි තිබුණේ. තේරුණා නේද? එච්චර දුරින් නෙමෙයි තිබුණේ. හරි ඉක්මනින්ම කන්ද පෙරලනවා වෙනකොට කන්ද උඩට නැගලා බැලුවා. එතකොට සියල්ල පෙරලනවා. තේරුණා නේද? අයිතියක් නැති දෙයකට හේතු වෙලා ඉන්නවා. කොයි වෙලාවක හරි අයිතිකාරයෙක් ඇවිල්ලා කුමාරය යනවා. මටත් වෙලා තියෙන දවසක් මම දන්නේ නැතුව අනුගේ සෙරප්පු දෙයක් දාගෙන ඇවිල්ලා මගේ වගේමයි ඒක මාරු වෙලා කුමාරි දැමුණා. වාර කීපයක් වෙලා තියෙනවා. ටික වෙලාවක් ඉන්නකොට වෙන මිනිස්සෙක් ඇවිල්ලා කකුල් දෙක දිහා බලන් ඉන්නවා. බලන් ඉඳලා කතා කරලා මාත් ඉතින් හොඳින් කතා කරනවා. කතා කරලා ටික වෙලාවක් ඉඳලා කියනවා ඔය සෙරප්පු දෙක මගේ කියලා. බලාගෙන යනකොට මොඩල් එක වගේ වුණාට එක්කෝ එක ගෙවිලා සංඥාවක් පේන්න තියෙනවා. ඒක මගේ එක නෙමෙයි කියලා ආයතනේ අනේ කියලා ඉවරලා ඉතින් ඒක දීලා මගේ එක දාගන්නවා. ඉතින් සමහර මිනිස්සුගෙන් බැනුම් අහලත් තියෙනවා, අපි හිතාමතා දාන්නවා කියලා හිතලත් මිනිස්සු දොස් කියලත් තියෙනවා, ඇඟට කඩම් පැනලත් තියෙනවා. මට මතකයි එක කාලෙකදී. නමුත් ඉතින් මේ එක ඒ මිනිස්සයාගේ මිස් අන්ඩර්ස්ටෑන්ඩ් එක කාටත් සිද්ධ වෙන දේවල් සමහර තැන්වලදී. ඉතින් ඔන්න ඔය වගේ පින්නතුනේ මේ ජීවිතේ අපි මේ අපි දාගෙන ඉන්න සෙරප්පු මාරේ ගොයනාකාරී ඇවිල්ලා බලාගෙන ඉඳලා කියනවා මගේ සෙරප්පුව දාන් ඉන්නේ, ඈ මගේ සෙරප්පුව එයා දාන් ඉන්නේ. නෑ වෙන්න බෑ, වෙන්න බැරි බෝ. හොඳට බලන්න, හොඳට බලන්න. ඉතින් ඩිංගක් කියලා බලනකොට ඔව් කල් දෙන්න බැරිද? මොන කල්ද? මගේ සෙරප්පුද? දැන් දෙනවා. එතකොට මට සෙරප්පුද? ඔයාගේ සෙරප්පුවක් ඔයා හොයාගන්න. මගේ සෙරප්පුව හදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මයන්ගෙන්. ඕකෙන් හදාගත්ත ඔක්කොම සෙරප්පු මගේ. මාරය කියන්නේ මරණ ධර්මතා. එතකොට මරණ ධර්මතා ඇවිල්ලා ඉන්නකොට ඔන්න සෙරප්පුව දෙනවට වැඩිය හොඳයි දැම්මම සෙරප්පු එයාට අයිති කියලා හිතාගෙන ජීවත් වෙන එක. ඒ නිසා අනුන්ගේ සෙරප්පුවක් දාගෙන ඉන්නවා නම් හිතාගෙන ඉන්න ඕන මේක අනුන්ගේ සෙරප්පුවක්, මට අයිති නැත. අන්න ඒකට කියනවා සත්ව පුජ්‍යල ආත්ම වශයෙන් නොගන්නා බව. සත්ව පුජ්‍යල ආත්ම වශයෙන් නොගන්නා බවට තේරුම් අරගෙන ජීවත් වෙනවා. ඉතින් පුජ්‍යලයක් හැටියට මේව හිතලා වැඩක් නැහැ පිනතුරේ. ඔබේ යටි මනස කොච්චර හොඳද නරකද කියලා අපිට බලන්න ඕනේ. යටිසිත අන්තවාදී මනස, අන්තවාදී මනස. යටි මනස බලන්න බැරි වුණොත් අපිට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. අපේ යටි මනස බලන්න ඕන, යටි අරමුණු බලන්න ඕන. ඒකට කියන්නේ සචිත්ත පරියෝධපනම්. තමන්ගේ හිත, සිතවිලි නෙමේ හිත දමනය කරන්න ඕන, හිත හදන්න ඕන. එහෙමනම් අපිට අර උඩු හිතින් අපි ජීවත් වෙන සිතවිලි පරම්පරාව පැවැත්ම නෙමේ. මා දැක්කා ඒ කාලෙම මගේ මේ ඇතුලේ කෙනෙක් ඉන්නවා, දුක් විඳින කෙනෙක්. පපු ඇතුලේ ඉන්නවා, ටිකක් ගැඹුරෙන් ඉන්නවා, දුක් විඳින කෙනෙක්. එයාගේ තියෙන යම්කිසි රස්නයක් වගේ එකක් විතරයි, විඳවීමක් විතරයි තියෙන, දුක්ඛදායි ස්වභාවයක් තියෙන. ඇයි දුක් විඳින්නේ? එයා දුක් විඳිනව දෙකෙන්ම, සතුටෙනව දුක් විඳිනව, දුකෙන් දුක් විඳිනව. හැමතිස්සෙම අනිත් අය අපිව සතුටු කරයි කියලා බලාපොරොත්තු වෙන ඉන්නවා, අනිත් අයගෙන් සතුට බලාපොරොත්තු වෙනවා. දැන් මේ ලෝකෙ මේ ඔක්කොම මේ සිද්ධ වෙන්නේ එකිනෙකාගෙන් සතුට බලාපොරොත්තු වෙනවා. ඔය ස්වාමි භාර්යාවරු දෙන්නෙක් එකතු වෙන්නේ, භාර්යාව හිතනවා මට ස්වාමියාගෙන් සතුට හම්බ වෙයි කියලා, ස්වාමියා හිතනවා අනේ මට භාර්යාවගෙන් සතුට හම්බ වෙයි කියලා. බලනකොට අර 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 ගස් ලැබු ඇටයි තාමනෝදර මාරු කරගත්තා වගේ බුලතුයි රයිගම්යක් ගම්පලයි ගම්මිරිතුයි මුතුළු බුලතුයි මාරු කරගත්තා වගේ තමයි අවසානයේ දෙකම හොර වැඩ. ඒ කියන්නේ දෙන්නමගේ ළඟ ඇත්තෙන්ම සැනසෙල්ල නැහැ. ඔබ සැනසීම බලාපොරොත්තු වෙන උන ධර්මයේ සැනසෙල්ල තියෙනවා පින්වතුනේ. ඔබ බලාපොරොත්තු වෙන්න පාපුතාගෙන්, දුවාගෙන්, ස්වාමියාගෙන්, යාළුවාගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ධර්මයෙන් සැනසෙල්ල බලාපොරොත්තු වෙන්න. ධර්මයෙන් සැනසෙල්ල බලාපොරොත්තු වෙන, සාහනේ බලාපොරොත්තු වෙන. එවිට මේ ලෝකය පරිහරණය කිරීමේ ප්‍රශ්නයක් නෑ. මේ ගැටීමක් උගන්නනව නෙමේ. තියෙනවා නම් කන්න, නැත්තන් නොකා ඉන්න. ඇත්තන් ඇති අයට, නැත්තන් නැති අයටත් ඒක භෞතික දේ ප්‍රශ්නයක් නෙමේ. අපි එක වාහනයක නැගලා 10 දෙනෙක් යනවා. නමුත් සියලු දෙනාම යනවනේ වාහනේ. මානසික ප්‍රශ්නයක් විතරක් එක්කෙනෙක් හදාගන්නවා. ඒ තමයි අයිතිකාරයා. ඒකේ අයිතියක් හිතාගන්නවා. ඉතින් අයිතිකාරයා දුක් විඳිනු යන අනිත් අනිත් නම් දෙනාටම වඩා. ඇයි යන්නේ මේක බර අදින්න ඕන? එයාට තමයි බර බර ඇදෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ පරිහරණය තුළනේ මේ ප්‍රශ්නේ. අර ඇතින් ඉන්න මිනිස්සුෙකුට වාහනේ ඇතුළ බල්ලා කාටවත් පොලිස් නිලධාරියෙකුටවත් කියන්න බෑ මේ වාහනේ අයිතිකාරයා කවුද කියලා. ඒ නිසා ඇවිල්ලා අහනවා අයිතිය කෝ කියලා. කවුද කියලා. ඒ නිසා පින්නතුන්ට කියන්න බෑ මේ අයිතියක් ඇතුව ඉන්නවද මේකේ මේ අය අයිතියක් නැතුව ඉන්නවද කියලා. සමහරලාට මේ වාහනේ ඒ ඉන්න එක්කෙනෙකුටවත් අයිති නැති වෙන්න පුළුවන්. අපි හයර් එකට එකක් ගත්තාම අයිති නැති වෙන්න පුළුවන්. එතකොට කාට හරි කියන්න පුළුවන්ද මේ අයිතියක් ඇතුව ආනන්ද හැමඳුරෝ මේ තෘෂ්ණාවෙන් තණ්හාවෙන් ඉන්නවා කියලා? ඒක කියන්න බෑ. ඒක තියෙන්නේ තමන්ගේ පපු කැනත්ත ඇතුලේ. බැඳීම් ඇද්ද නැද්ද කියලා තියෙන. දැන් බැඳීම් නැහැ කියන එක, බැඳීම් නැතුව ජීවත් වෙනවා කියන එක මොකක්ද කියලා මේ සමාජයේ තේරුම් අරගෙන නැහැ, පැටලිලා ඉන්නවා. බැඳීම් නැතුව ඉන්නවා කියන්නේ ගැටීම් සහිතව ඉන්නවායි කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ භෞතික දේවල් ප්‍රතික්ෂේප කරලා 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 ඉන්න ඕන. වැඩි ලස්සනට ඉන්න ඕනේ නැහැ. වැඩි මේ දේවල් හරි හම්බ කරන්න ඕනේ. කන්න තිබ්බහම ඇති, යන්තම් තිබ්බහම ඇති. හරීම ලිමිට් දාගෙන ඉන්නේ මිනිස්සු. ඉතින් ලැබෙන නොලැබෙන දේ අතර මේ මිනිස්සයා පුදුම වේදනාවක් විඳින්නේ. ඒ කියන්නේ තමන් ලිමිට් දාලා නේ ඉන්නේ. මෙච්චර දියෙන්න ඕන, මෙච්චර නැති වෙන්න ඕන කියලා. එහෙම නෙමෙයි වෙනතුනේ ලිමිට් අත්හැරලා දාන්න. ලැබෙන දේ ලැබුණා වේ, නොලැබෙන දේ නොලැබුණා වේ කියලා අත්හැරලා දාන්න. ඕව හදාගත්ත වෙනතුනේ අපි ධර්මයේ ප්‍රසක් වෙන්නටත් කලියේ. හරියට හිතේ කම්පන දෙනවා, අරයට හම්බ වෙනවා අඩුවෙන්, මෙයාට හම්බ වෙනවා අඩුවෙන්, අරයට දෙකක් හම්බ වුණා, මට එකයි හම්බුනේ, එයාට වැඩියෙන් හම්බුනා, වැඩියෙන් හම්බුනා. අරහම්දුරා ලියුම් කවර දෙකක් හම්බුණා, මට එකයි හම්බුනේ කියලා බලනවනේ නේද? ඒව පොඩි හම්දුරුන්ටත් එහෙම දේවලුත් තියෙනවා. අරයට බෝතල් දෙකක් හම්බුණා, මට එකයි හම්බුනේ. දැන් මාත් එක්ක පොඩි කාලේ මහාන වුණා තව හම්දුරු කෙනෙක්. එයාට හොඳ ධනවත් ඥාන මේ පිරිස ඉන්න ගොඩාක් දායකයෝ. ඉතින් මට එච්චර අය නෑ. ඉතින් මේ මට චූටි පිරිකර ගොඩක් තියෙන්නේ. අරයා වැහෙන්න වටේම පිරිකර අර මහාන වෙච්ච හම්දුරුන්ට එයාගේ ඥාතින් ඇවිල්ලා. ඉතින් මං අරයාගේ පිරිකර දිහා බලාගෙන ඉන්නවා. මූට ගොඩේ මරි චුට්ටයි. හරි විදියට නම් අර අම්මලා තාත්තලා ඥානවන්තනම් කරන්න තිබුණේ. දෙන්නෙක් මහාන වෙනවා, දෙන්නටම අපි ගේන්න ඕන. දෙපැත්තෙම අය කල්පනා කරන්න ඕන. පොඩි උන් දෙන්නෙක් මහාන වෙනවා. අපි පූජ කරනවා නම් දෙක දෙක අපි පොඩි උන් දෙන්නටම පූජ කරනවා. මේකේම නෑ, මගේ ඥාති ටික ඇවිල්ලා මට පොඩ්ඩක් දුන්නා. අරයාට වැහෙන පිරිකර ගොඩක් තිබුණා. ඉතින් මම පොදිහා බලාගෙන ඉන්නවා. මට චුට්ටයි, එයාට ගොඩයි. පව් නේද? පොඩි කාලේදී පව් කියලා හිතෙනවා. ඒ වුණාට මං හිතන්නේ ඒක ඒවා අපිට හිතන්න පුරුදු කළානේ. අපිට හිතන්න පුරුදු කළා. හිතන්න පුරුදු කළා. මේ ලැබීම හා නොලැබීම අතර දේවල්. එතකොට අපි හිතා ගන්න ඕන. ලිමිට් අයින් කරන්න ඕන. මං හිතලා තියෙන්නේ එච්චරයි. ලැබෙනවා නම් මේ මුළු මහා පෘථිවියම හම්බුණත් කමන්න. මට ඒක හම්බෙලා තියෙන්නේ. මට ඒක හම්බෙලා තියෙන්නේ. මාමෘතුයෙම හම්බෙලා තියෙන්නේ. මේ විශ්වයේම හම්බුණත් කමන්නේ. ඒක ලැබිලා තියෙන්නේ. නොලැබෙනවා නම් ඒ සියල්ල නොලැබුණත් කමන්නේ. ලැබෙන දේවල් ලැබේවා, නොලැබෙන දේවල් නොලැබේවා, ඒක තනකවත් මම නෑ කියලා හිතුවාම හරිනේ. දැන් දුක් වෙන්න තියෙනවද? ලැබිලා තියෙනවා නම් දැන් හිතන්න මේ තමයි මම මගේ සුදුසුකමට, මගේ පිනට මට මේ හම්බෙච්ච ප්‍රමාණය කියලා හිතන්න එච්චරයි. නොලැබිලා තියෙනවා නම් ඒ මන් නොලැබෙන්නට සුදුසු මට්ටමක් වෙන්නේ නැති, ඒක නොලැබෙන්නේ මගේ හොඳට වෙන්නේ නැති, ඒක ඒ ප්‍රමාණයට ඒකත් හොඳට වෙන්නේ නැති කියලා කල්පනා කරන්න. මොකද සුදුසු තත්ත්වයක ඉඳලා සුදුසු තත්ත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් සුදුසු තත්ත්වයට සුදුසු ආකාරයට තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමන් කරන දේවල් අඩු කරගන්න එපා. තමන්ගේ සේවය, තමන්ගේ රැකියාව, තමන්ගේ වෘත්තිය, තමන්ගේ ව්‍යාපාරය කරන දේවල් අඩු කරන්න යන්න එපා. අර දැන් මේක කම්මැලි මිනිහෙක් ගත්තොත් මොකද කරන්නේ? මුකුත් කරන්නේ නැහැ. දතහරහර ඉදී ලැබෙන දේවල් ලැබෙන්නේ නොලැබෙන දේවල් ලැබෙන්නේ අර හාමුදුරුගෙනුත් කියලා දෙන්නේ අර බුද්ධාගමිට කියලා දෙන්නේ කරපු පෞපින් අනුව තමයි ලැබෙන්නේ අර ආගම්වලත් කියන්නේ බබා කොටාපු හැටියට තමයි බබා වෙනෙන්නේ කියලා ඔය තියෙන්නේ මේ තව කට්ටියක් හදාගන්න දෙයියෝගේ කැමැත්තට මේ ඔක්කොම ස්වභාවය ධර්මයෙන් දෙයිය නියම කරපු විදිහට තමයි හම්බෙලා දෙන්නේ කියලා මේක මෝඩ මිනිහා කම්මැලිකමට ගන්නවා නමුත් ඒක නෙමෙයි මේ කියන්නේ මේ දුක් නොවිඳ ඉන්න ක්‍රමයක් වැඩ නොකර ඉන්න නෙමෙයි කියන්නේ සේවය නොකර ඉන්න කියනවා නෙමෙයි දුක් නොවිඳ ඉන්න දර්ශනය අපි මේ දේවල් කරනවා නමුත් අපේ දර්ශනේ තියෙන්නේ එතන එහෙමනම් අපිට ලැබීම් නොලැබීම් දෙකම දරා ගැනීමේ හැකියාව ඒ තුලින් අපිට ශක්තිය ලැබෙනවා එහෙනම් දර්ශනේ වැදගත් බුදුහාමුදුරුවෝ විතර වැඩ කරපු පිරිසක් කවුරුත් නෑ ඈ මේදු මහරහතන් වහන්සේ විතර වැඩ කරපු කවුරුත් නෑ පුදුම වැඩ කොටසක් නගරේ ඈ කොච්චර කාර්යබහුලත්වයක් තියෙනවද ඇලීම් විතරක් නෙමෙයි සමහර අය කියන්නේ ඇලීම් නැතුව ඒව කරේ කියලා දැන් මේ ස්වාමීන් වහන්සේ ශාසනය ඇහෙන්නේ මෙච්චරයි ඇලීම් නැතුව කළා නෙමෙයි ගැටීම් නැතුව කළා කියලා මම වචන පාවිච්චි කරන්න ඇලීම් නැතුව නොවේ ගැටීම් නැතුවයි ඒ සියල්ලම සිද්ධ කරේ. උද්දීපනේ වෙලා තියෙන ඇලීම් විතරයි. ඇලීම් ගැටීම් දෙකම නැතුවයි මේ සියල්ල සිද්ධ කරේ. දැන් බෞද්ධයෝ ගැටෙන්න පුරුදු වෙලා තියෙනවා. ඇලීම් නම් හොඳ නැහැ. ගැටීම් නම් කමක් නැහැ. ඒකනේ කවුරු හරි අත් දෙක අල්ලගෙන ළඟින් වාඩිලා කතා කරොත් අනුගේ මලමාලකම අර තියෙන කුපාඩිකම කියලා කියනවා. දෙන්නේ ගහගත්තොත් නියමයි. ෂෝ නියමයි. අන්න ඔහොම තමයි ඉන්න ඕන. මේ ටවුන් එකෙත් ගා ගන්නවා ගෑනු මිනිස්සු මන් දැක්ක මේ. ආරි ෂෝ මිනිස්සු ටික ඔක්කොම වට වෙලා උඩ පැන පැන ඉනා වෙවි ඉන්නවා. ඒ කියන්නේ ඇලීම් හොඳ නැහැ ගැටීම් තමයි. නෑ ලිම් ගැටීම් දෙකම හොඳ නෑ මේක භෞතික වාදීත්වයක් නෙමේ මේක ආධ්‍යාත්මික දර්ශනයක් ඇලීම් ගැටීම් දෙකම හොඳ නැත්නම් අපි මොනවද කරන්නේ අපි කර්මය ඉක්මවනු කර්මය ඉක්මවනු ක්‍රියාව ඉක්මවනු කියන තුන ක්‍රියාවෙන් තොරව වාසය කරන ක්‍රියාවෙන් තොරව වාසය කිරීමක් පුජ්‍යලෙකුට කළ හැකිද ප්‍රශ්නාර්ථය ඔබ ඒකට උත්තරේ හොයන්න ඕන ක්‍රියාවෙන් තොරව වාසය කිරීමක් පුජ්‍යලෙකුට කළ හැකිද ප්‍රශ්න මා ඒ නිසා මේ කරුණ හොඳින් ශ්‍රවණය කරන්න හොඳින් විමසා බලන්න එවිට ඥාන දර්ශන තමන්ට උදා වෙනවා මොකද මේක ඔබට ශ්‍රවණය වෙන තැනින් නෙමෙයි මේක ඔබ තුලින් ඔබ ප්‍රත්‍යක්ෂ කරලා ගන්න ඕන එවිට තමයි ඔබ ඒ ධර්මයේ රසය භුක්ති විඳින්න ලැබෙන්නේ අපිට ගස්වල තියෙන දොඩම් ගැන කතා කළාට ඕස්ට්‍රේලියාවේ තියෙන ඇපල් ගැන කතා කළාට වැඩක් නැහැ නේ රහ දැනෙන්නේ අපි ගස් හිටවගෙන අපි කන්න ඕන අපි මේ පළතුරු අනුභව කරනවා. ඒ නිසා අපිට මේ ඇසීම දැනුම වැඩක් නැහැ. ඒවයි රස දැනෙන්නේ නැහැ, බඩ පිරෙන්නේ නැහැ. තමන් පරේක්ෂණය කරන්න ඕන. තමන්ටම මේ කියන දේ දැනෙන්න ඕන පිටුනේ. මේ ධමෙන් කියන දේ තමන්ට දැනෙන්න ඕන. මේ ස්වාමීන් වහන්සේ කතා කරන නිරෝධය ගැන, අකාලිකත්වය ගැන, නිර්වාණය ගැන කතා කරන ඒක අපිට දැනෙන්න ඕන. එක එක ලිමිට්ස් වල ඉන්න එපා වෙනතුනේ එක එක මේ සීමාවල් වල ඉන්න එපා කිසි තැනක ඉන්න එපා සීමාවක් නැතුව වාසය කරන්න හැමතිස්සෙම සීමාවක් නැතුව වාසය කරන්න සීමාවක් නැහැ සීමාවක් නැතුව වාසය කරනවා කියන්නේ දහමේ වචනේ මොකද අකාලිකයි කියන වචනේ අර්ථය තමයි එතන තියෙන්නේ. අකාලිකෝ ධම්ම. අකාලිකෝ වාසය කරන සීමාවක් නැතුව වාසය කරන. කාලය කියන්නේ සීමාව. ත්‍රිවේදනාව කියන්නේ සීමාව. සුඛ දුක්ඛ උපේක්ෂා ඒ සීමාවක් වෙනතුනේ. එතකොට උදේ දවල් රැ සීමාවක්. එතකොට මේ පෞල් සහ සම්බන්ධතා සීමාවක්. මේවා යම් යම් හේතු මත බැඳෙනවා, යම් යම් හේතු මත ගැලවෙනවා. ඔය මේ ලෞකික ලෝකයේ බැඳිච්ච ආදර ප්‍රේම අරව මේවා ලොකුම දේවල් කියලා හිතුවට එහෙම එකක් නැහැ. අරයා පිරිමියෙක් වෙච්ච නිසා මෙයා ගෑණියෙක් වෙච්ච නිසා බැඳිලා. එයා සුදු වෙච්ච නිසා මෙයා කළු වෙච්ච නිසා, අරයා මහත නිසා, අරයා උස වෙච්ච නිසා බැඳිලා. අරයාගේ රස්සාවට ගැළපෙනු, මෙයාගේ මේකට ගැළපෙනු, අරකට මේකට ගැළපෙනු, මේ පොරොන්දම් 20න් 19ක් 18ක් ගැළපෙනු කියලා බැඳිලා තියෙනවා. ඔය පොරොන්දම් ප්‍රායෝගිකව හරි පොරොන්දමින් හරි නොගැලපෙනවා හරි මොනවා හරි දෙයක් වුණාම ප්‍රශ්න. රජකම් එහෙම බලාපොරොත්තු වෙන කට්ටිය කගාද කරගන්නේ මේ නෝනගේ කේන්දරේ රජකම් තියෙනවද බලලා. ඒ නිසා මේ අමු ලෝකයේ දෙන පුහුදුන් සම්බන්ධතාවයන් එච්චර විශ්වාස කරන්න එපා. තමන්ට තමන් පිළිසරණ කරගන්න. ඒ කාගෙන්වත් ප්‍රශංසා බලාපොරොත්තු වෙලා හැර මේ ඉඳලා නම් අඬන්න එපා. දරුවෝ ගැනවත්, ස්වාමියා ගැනවත්, දිනිඳ ගැනවත් කාගෙන්වත් බලාපොරොත්තු වෙලා ඉන්න එපා. මම කාගෙන්වත් ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නින්දා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ වැඩේ මම කරගෙන ගියා. ඒ නිසා මම අඬන්නේ නැනේ. අර ඥාදිය සැලකුවේ නැහැ. අර ආමුදුරු සැලකුවේ නැහැ. මේ ආමුදුරු අත දුන්නේ නැහැ. අර දායකයා මගේ වැඩ මම කරගෙන ගියා. ස්වභාව ධර්මයේ මා සුදුසු තැනින් තියා වෙච්චරයි. මං අදත් එහෙමයි කරන්නේ. මට කවුරු සම්මාන දෙනවද? මට සෝභා ධර්මයේ සම්මානය හොඳට මේතේ. කරු කරනවද? ස්වභාව ධර්මයට මේ ලෝකයට ඒක දරා ගන්න බෑ. අපි හරි දේ කරනකොට ඒ අපිව ඌමනා තැනින් ඔසවා තබනවා. ස්වභාව ධර්ම. ඒක විශ්වාස කරන්න. ඔබ තැනකට ගියාම ඔයාට සුදුසු පුටුව හම්බෙයි. ඔබ යන්න ඕන තැන ගෙනියයි. වළක්වන්න ඕන තැන වළක්වයි. නැති වෙන්න ඕන තැන නැති කරයි, ඇති වෙන්න ඕන තැන ඇති කරයි. ඒ තමයි ඔබට ලබා දෙන සුදුසු තත්ත්වය කියලා අපි ඒක තේරුම් ගන්න ඕන. මම කියන පුජ්‍යලයා මේ කරත්ත ඇදගෙන යන්න ගියාම හරීම වෙහෙසයි. ස්වභාව ධර්මයට මේක ඇදගෙන යන්න ඉඩ දුන්නාම හරීම සැහැල්ලුවෙන් යනවා. දැන් මේ කියපු ධර්ම ඔක්කොම තමන් පිළිපැදලද ඉන්නේ කියලා බලන්න. මේ කියපු ධර්ම කරුණු පිළිපැදලද ඉන්නේ? පිළිපදින්න එපා නේද? සංවර වෙන්න එපා. කියන ධහමට අනුව සංවර වෙන්න ඕන. මේ තමයි ශික්ෂාව. මෙතෙක් මේ දේශනා කරේ ශික්ෂාව. නෑ නෑ, අර ගාථා කිව්වේ නෑ නෑ හාමුදුරු. නෑ නෑ, මුළු දේශනාවම ශික්ෂාවක්. එවන මුළු දේශනාව තුළින්ම සංවරයක් වෙනවා. තේරුණා නේද? මේක දිග ශික්ෂාවදයක්. ඈ? පැය දෙකමාරක විතර ශික්ෂාවදයක්. ඒකෙන් ශික්ෂණේ වුණා නම් ඒක සතුට ලැබෙනවා. ඔබ හොඳට විමසන්න. හාමුදුරුවන්ගේ ධර්මයේ අන්තයක් තියෙනවා, සංකල්පයක් තියෙනවා. හැබැයි ඉතින් මේ හිතට ගැලපෙනවද කියලා බලන්න. එක එක්කෙනාගේ පොත්වලට මතිමතාන්තරවලට ගලපලා නම් මේක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. සංකල්පවලට එහෙම ගලපන්න එපා. තමාට ගලපලා බලන්න, හිතට ගලපලා බලන්න, සත්‍යයට ගලපලා බලන්න, විද්‍යාවට ගලපලා බලන්න, පොත්වලට පරම්පරාවෙන් ආවට තමන්ගේ ආගමට ගලපලා නම් බල්ල වැඩක් නැහැ. ස්වභාව ධහමට ගලපලා බලන්න. මම මේ කියන දේ සමහරලාට කියයි, අපේ ආගම් පුතේ කුරානේ මේක නෑ, මේක බයිබලේ නෑ, මේක ත්‍රිපිටකේ නෑ. ඒවා ඒ විදි පොත්වල තියෙන දේවල්නේ. ඒ සමහරලාට පොතේ තියෙනවා ඇත්ත, මිනිහව තෝරගන්න වැරදිදී. එතකොට ඒ වෙනන්නේ. ඔය හැම පොතකම වෙනතුනේ නිවන තෝරගන්න පුළුවන්. නිර්වාණය කුරාණයෙන් තෝරගන්නත් පුළුවන්. නිර්වාණය මේ 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 බයිබලෙන් තේරුම් ගන්නත් පුළුවන්. නිර්වාණය මේ භගවත් ගීතාවෙන් තේරුම් ගන්න පුළුවන්. නිර්වාණය ත්‍රිපිටකයෙන් තේරුම් ගන්නත් පුළුවන්. ඒක හරි වැඩක් නෑ. වචනයක් කියන්නේ පණ නෑ. ඔය ඉන්නවා මේ මිනිස්යා විසින් දෙන අරුත තමයි ඒක අරුත බවට පත් වෙන්නේ. දැන් වෙන ආගම් වල අපි හොයාගෙන ගියාම මොකද්ද මේ දෙවියන් දෙවියන් කියලා කියන්නේ මොකක්ද? මට මතකයි ඔය මේ මහාන වෙන්නේ එන කාලේදී මම ඔය කොළඹ පිටකොටුවේ බස් එකක් යනකන් ඉන්නකොට දෙමළ නෙමෙයි මුස්ලිම් කොල්ලෝ ටිකක් ආවා එතෙන්ට. මම සුදු ඇඳගෙන හිටපු නිසා උන් හේතුව මම මුස්ලිම් කියලා. මේ නමුත් මම ටිකක් කතා කළා. කතා කරාම මම කොහොම මේ මෙඩිටේෂන් කරනවා හවල් යන එහෙට යන්නේ කියලා. උන්ට hina වුණා මන්නේ ඔච්චමද වගේ බකම ගාලා. hina වෙලා ඉන්නකොට මම අහුව උඹලගේ දෙයියන් කියන්නේ කවුද? කොහෙද ඉන්නේ කියලා. එහෙම නිහා එතෙන්ද කිව්වා මේ දෙයියුනේ හැමදැනම ඉන්නවා මේ වටේ අපි හැමදැනම ඉන්නවා කියලා. ඒක මෝඩකමට තේරුම් අරගෙන කියනවා වෙන්න පුළුවන්. නමුත් ඒක ගැඹුරු අර්ථයක් අපි හොයාගෙන ගියොත් අපිට හොඳ අර්ථයක් මතු කරගන්න පුළුවන්. ඈ ඒක මොංකමට කියනවා වෙන්න පුළුවන්. නමුත් ඒකේ ලොකු අර්ථයක් ඇත්තටම ශාස්ත්‍රීය අර්ථයක් ඇතුවක කියන්නේ ඒ. එතකොට මේකෙන් අදහස් කරේ මේ ස්වභාව ධර්මයේ තමයි ඕ මේ පැතුරුණු මේ අවකාශයේ තමයි දෙවියන් කියන්නේ කියලා. ඉතින් ඕකින් කොච්චර ගැඹුරකට මිනිස්සුෙකුට යන්න පුළුවන්ද? එහෙනම් දෙවියන් සමග එක්වනවා කියලා කියන්නේ ස්වභාව ධර්මයේ සමග එක්වෙනවා කියන එක. එහෙනම් පුජ්‍යලත්වේ නැති කළා පුජ්‍යලත්වයෙන් තොර වූ තැන. නමුත් මේවා අමුරාඩ මිනිස්සුන්ට අතට හම්බුණා වැරදි අර්ථ විවරණ දුන්නා. අදේවවාදී මරා දමන. ඒ කියන්නේ සෝබා දහම සමග එක් නොවු මමත්වය නැති කරලා දාන්න. මරා දමන්න කියපු එක අදේවවාදී අපෝ බලන්න අල්ලපු වැටි ඉන්නවා. ඌ දේවහගම අදාන්නේ නැහැ කියලා ඌ මරන්න ඕන කියලා හිතුවා. වැරදි විදියට පටලවා ගත්තොත් අර තේපන්ති පත්තා අමතන් විගයිය කිව්වා වගේ තමයි තේපන්ති අධ දෙකක් දැම්මට ගමන් නැහැ අමතර වියදවන කියලා. ඔය රක්වාන පැත්තේ මේ මේ මහඳුරු කෙනෙක් තේ වගාවක් කරගෙන යනකොට ඉතින් අර දායකයෙක් ඇවිල්ලා හැමදාම තර්ක කරනවා ලාමුදුරුන්ට තේ පාත්ති කරන්න හොඳ නැහැ බුද්ධාගමෙන් කියලා නැහැ කියලා. ආමුදුරු එගාතාව කිව්වොලේ දැන් පස්සේ මිනිහ ආන්නේ ප්‍රශ්න. මොකද මෝඩකමෙන් යවන්නත් එපැයි. ඉතින් ඒ නිසා මේ ආමුදුරුත් හොඳට කල්පනා කරලා එහෙම කරා. ওই පානදුරාවාදෙත් තියෙන්නේ ලෝකෙ මැද කොහෙද කියලා අහුවම කුඩෙන් යනවා මෙහෙම පෙන්වෙ වෙන විතර තමයි මැද කියලා. එතකොට මැනගෙන වරින්කෝ. ඉතින් අර ඒ වගේ මෝඩකම මරෙන වෙලාවල් තියෙනවා. එනිසා ඔබේ හිතට දැනෙන දහමක් ජීවිතයට එකතු කරගන්න. හිතට දැනෙන දහමක් ජීවිතයට එකතු කරගන්න. හිතට දැනෙන්න ඕන නිවීම හිතට දැනෙන්න ඕන. මට නිවෙනමයි කියලා කවුරුත් කියලා වෙන්නේ නැහැ. කවුරුත් මාර්ගඵල දීලා වෙලකුත් නැහැ. තමන්ට දහම අවබෝධ වුණොත් ඒකත් පරීක්ෂණය කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කළා නේද? තමන්ට දහම අවබෝධ වුණා ඒකත් පරීක්ෂා කරන්න බැලුවා. මටත් අවබෝධ වුණා මමත් මේක පරීක්ෂා කරන්න බැලුවා. මම බලමු වෙනදා දැන්නේ කොහොමද දැන්නේ කොහොමද වෙනදා දැන්නේ කොහොමද දැන්නේ කොහොමද. දැනීම හොඳ නම් අන්න අවබෝධය එතන. එත්තකම් පින්නතුනේ කරන්න තියෙන්නේ මේ දේශනා අහන ගමන් මේ දේශනාවල අස්සක් මුල්ලක් නැර ඔබට තේරෙන්නේ නැති තැන්වලට ඔබේ අවධානය යොමු කරන්න. නුවණින් ඒව පරිශීලනය කරන්න. හැම එකක්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුම් ගන්න උත්සාහ කරන තැන ඔබට සියලු වර්ධනයන් සිදු වෙලා තියෙවි. එහෙමනම් විදර්ශනා භාවනා කියන්නේ මේකයි. විදර්ශනාව කොතෙන්ටද සීමා වෙන්නේ? අනේ මේ පොඩි ඇටකටු දෙයකට, දෙතිස් කුණපයකට නෙමෙයි. ඔබට හමු වෙන හැම බාධකයක්ම, ඔබට හමු වෙන හැම වේදනාවක්ම, හමු වෙන්නට තියෙන වේදනාවල් මේ ඔක්කොම විදර්ශනාවක්. ඔබට ඔබයි කියලා දැනෙන දේ ඔබ විදර්ශනාවක් කරනවා. එතකොට ඔබට ප්‍රශ්නයක් නැති දේවල් විදර්ශනාවක් කරගෙන යන්න එපා. ඒක නිෂ්ඵලයි. ඔබට දැනෙන දේත් එක්ක ඔබ විදර්ශනාව පටන් ගන්න. එතකොට දෙන්නේ දෙපලකින් පටන් ගන්න වෙන්න පුළුවන්. දෙආකාරයකට දැනෙන වෙන්න පුළුවන්. ඒ වුණාට තමන් විදර්ශනාව පටන් ගන්නෙ තමන්ට දැනෙන තැනින්, දැනෙන දේත් එක්ක, තියෙන දුකත් එක්ක. ඔය යම්කිසි මාන්නයක් නිසා තමයි වෙනුතුනේ රැඳීමක් තියෙන්නේ. නිවන් දැකලා නැත්තම් ඔබට මාන්නයක් තියෙනවාමයි. තේරුණා නේද? මට තිබුණු මාන්නේ මං කියන්නම්කෝ. මිනිසෙකු විසින් කළ ඕනෑම දෙයක් මටද කළ හැකි කියන මහ පුදුම මාන්නයක් තිබුණා. ඒක හොඳයි ඉතින්. යම් දුරක් අරගෙන එන්න එන්ඩ් එකටම අරගෙන ඇවිල්ලා අවසාන සිතිවිල්ල හැටියට ඒක හිර කරන්න මට්ටමට ඒ සිතිවිල්ල හරි බලවත්. හොඳයි. හැබැයි ඒකත් එන්නලා ඒකත් අයින් කරපු ගමන් තමයි අන්න දුරුලාගේ. නැත්තම් අර ධර්ම සංකාරයෙන් හොඳට පිරිලා ධර්මය හොඳට අවබෝධ වෙලා ධර්මයේ අනවබෝධිත වුණත් කියන්නත් හොඳට පුළුවන්. අවබෝධ වෙච්ච කෙනෙක් එක කියවන්න බෑ, අහු වෙනව මගදී. අවබෝධ නොවෙච්ච අයට ලස්සනට වහලා තර්ක වලින් කියන්න පුළුවන්. දැන් මම දකිනවා මේ රටේ ඉන්න හොඳ විද්වත් හාමුදුරුවරු අර කලින් දේශනා කරපු සූත්‍ර වලට මේ පස්සේ දේශනා කරපු එක ගැළපෙන්නේ නෑ. කිසිසේත්ම ගැළපෙන්නේ නෑ. නමුත් අර කාඩ් එක ඇදලා ගහනවා වගේ ලස්සනට බණු ටික කියාගෙන යනවා. කට්ටිය සාදු කියනවා. හාමුදුරන්ටවත් තේරෙනව පොඩ්ඩක් දෙක ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් ඇදලා වහගෙන යනවා. හැබැයි ඔක කාටවත් තේරෙන්නේ නැහැ. අපිට තේරෙනවා. සමහර ලාට මුන්වහන්සේ මුලින් කියපු එකට ගැළපෙන්නේ නැහැ අග එක. එහෙම බණ තියෙන එක අපිට පේනවා. මුන්වහන්සේට සමහර ලාට ටිකක් තේරෙනවා. නමුත් ඉතින් දැනුමෙන්නේ කියන්නේ පොතේ තියෙන එකට ගැළපෙන්නේ කියන්නත් එපා. කියලා දානවා කට උලුක් කරගෙන. ඔබ දායකයට තේරෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දන්නවා. ඒ වුණාට වෙනතුනේ අපේ දේශනා අහලා බලන්න, 2011ත් අහලා බලන්න, 12ත් අහලා බලන්න, මේකෙත් අහලා බලන්න. ඔය ඕන තැනකට ගැලපෙනවා දේශනා. ඒ නිසා වෙනතුනේ මුලැමැදාක කොහෙන් බැලුවත් ඒ නිවනට ධර්මයට ගැළපෙන ධර්මයක් දේශනා කරන්න පුළුවන්කම තියෙන අවබෝධයේ පමණයි. නිසා ඒක අවබෝධ කරගන්න ඕමනා කරනවා හැම කෙනෙක්ම. අපි මග කියා දෙන්න පොත් සාක්ෂියට අල්ලන්න නැතුව ඉදිරිපත් වෙනවා. මේ ලෝකේ ඉන්න ඔක්කොම අනිත්‍යය බොහෝ උගන්නන ආචාර්යවරු පොත සාක්ෂියට දුවනෝ. පොත සාක්ෂියට තියලා තමන් පැනලා දුවනෝ. අපි පොත සාක්ෂියට දියන් නැතුව අපිම ඉදිරිපත් වෙලා මේ කරුණ පැහැදිලි කරලා දෙනෝ. වෙන තුනේ තමන් මේ සියලු සංස්කාරකයන්ගෙන්ම දුරු වෙන කම්ම, සියලු සංස්කාරයන්ගෙන් දුරු වෙන කම්ම. ඉතින් මේ නිවන ගැන වැරදි වැටහීම් ඇති කරගන්න එපා. මේක දැක්කහම කලකිරීම ඇති වෙනවා, සම්පූර්ණ ජීවිතේ විනාශ කර ගන්නවා කියලා. එහෙම නැහැ. මේ දහමට තමන්ගේ දරුවෙක්, පුතෙක්, නෝනෙක්, මහත්තයෙක්, කවුරු හරි කෙනෙක් යොමු වෙනවා නම් එයා ජීවිතේ පරිපූර්ණ කර ගන්නවා. වඩා සතුටෙන්, ප්‍රීතියෙන්, ප්‍රමෝදයෙන් ජීවත් වෙන රටාව ක්‍රමවේදයේ ඉගෙන ගන්නවා. දුක් අඩු කරගෙන ජීවත් වෙන වැඩපිළිවෙල එයා ඉගෙන ගන්නවා. ඒ නිසා ඒ ජීවිතේ ලස්සන වෙනවා. එහෙනම් මේ කන්නේත් නැතුව, බොන්නේත් නැතුව, මොකක්වත් නැතුව ඉන්න ජීවිතයක් නෙමෙයි වෙනතුනේ. ඒවට කෑදර වෙන ජීවිතයකුත් නෙමෙයි, ඒවට ගැටෙන ජීවිතයකුත් නෙමෙයි. ලස්සන දේ ලස්සන විදියට දැකලා අවලස්සන දේ අවලස්සන විදියට දැකලා ඒ දෙකම තුල මැලීම් ගැටීම් නැතුව අවබෝධයෙන් පරිහරණය කරන ජීවිතයක් බවට පත් වෙනවා. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ? අවබෝධ කරගන්න. මේ ඕනෑම දෙයක් අවබෝධ කළොත් වෙනතුනේ ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. ඒක තුල මතවාදයක් අපිට අවශ්‍ය කරන්නේ සත්‍ය දැනගත්තාම. හොඳ වචනයක් ඒක. සත්‍ය දැනගත්තාම මතවාදයක් අනවශ්‍යයි. දැන් ගින්දර ගැන අපිට තියෙන අත්දැකීමක්ද මතවාදයක්ද? අත්දැකීමක්. මොකද අපි හැමදාම ගින්දර පරිහරණය කරන නිසා අපිට තියෙන අත්දැකීම. ඒ නිසා අපි මතකයේ තියාගෙන නැහැ කිසි දෙයක් ගින්දර ගැන. ඒ වගේ තමන් මනස ගැනත් වෙනතුනේ හොඳට පරිහරණය කරලා පරිශීලනය කරලා මේ කවුරුත් පොතකින් කියන බණකින් කියන මතවාදයක් දාගන්න නැතුව තමන් අත්දැකීමක් ලබන්න. මොකද ගින්දර නම් ලිප ළඟ තියෙන්නේ, හිත තමන්ගේ අත ළඟනේ තියෙන්නේ, ඈ තමන්ගේ පපුවේ ළඟ තියෙනවා. කොච්චර අත්දැකීමක් ලබන්න පුළුවන්? තමන්ට අවශ්‍ය නැද්ද නිරෝධයක්? අවශ්‍යයිනේ. අනේ අවශ්‍ය නිසා ඒ නිරෝධයෙන් බලන්න පුරුදු වෙන්න ඕන. සත්‍යයෙන් බලන්න පුරුදු වෙන්න ඕන. සත්‍යයට අනුගතව වාසය කරන්න ඕන. සත්‍යයට අනුගතව සත්‍යයට අනුගත වෙන්නේ මොනව කළොත්ද? කර්මයන්, සියලු කර්මයන් අවසන් කළොත්. සියලු කර්මයන් අවසන් කරලා බලන්න කරන්න පුළුවන්ද කියලා පුජ්‍යලයට? පුජ්‍යලයට බැහැ වෙනතුනේ සියලු කර්ම අවසන් කරන්න කවමදාකවත්. ඒ නිසා අපි හැමදාම කියනවා ගෑණියෙක් නිවන් දකින්නේ නැහැ, පිරිමෙක් නිවන් දකින්නේ නැහැ. ගෑණියෙක් කියලා කියන්න හොඳ නැහැ නේ. ස්ත්‍රියක් නිවන් දකින්නේ නැහැ, පුරුෂයෙක් නිවන් දකින්නේ නැහැ. ඒ කියන්නේ අපි වචනවලට දීපු අර කිලෝ ගාන අඩු කරන්න ඕන. ඕකට ගරුණ බුදින දෙනවා. අමාරයිට මැඩම් කිව්වා මෙන්න මුදුනේ වහලේ ඈ වැදිරි කියලා ගන්නොත් එහෙම අපායි කේම. ඉතින් ආ වෙලෙන්දෝ එහෙම ඕක දන්නෝ. වෙලෙන්දෝ එහෙම ආ මැඩම් එන්න, මැඩම් එන්න, ඔන්න ගොනු සෙට් එකක් එනවා කියලා අර කොල්ලා හිතෙන් ගියමේ මැඩම් එන්න කියලා කතා කරනවා. කතා කරලා ඉතින් අන්දල යවනවා. ඇයි වහලේනේ අපේ කට්ටිය සිවිලිමේ ගිහින් වදින්නේ මැඩම් කිව්වා. වචනවලට බර නැති කර ගන්න ඕන. වචනවල තියෙන බර ඒ තමයි ආකල්පමය බර. හොඳට ඒක තේරුම් කර ගන්න. වචනවලට බරක් දෙන්න එපා. එතකොට අපිට කුණුහරුපෙන් කවුරු හරි බැන්නත් හරි සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. වචනවලට බරක් දෙන්න එපා. අගයක් දෙන්න එපා. විශේෂයෙන් පරමාර්ථය සම්මුතියෙන් නම් ඒවා විසඳන්න ඕන තැනක් තිබුණොත් විසඳන්න ඕන. නිහඬව ඉන්න ඕන තැනක් නිහඬ ඉන්න ඕන. පරමාර්ථයෙන් තමන්ට ඒක දැනෙන්නේ නැති වෙන්න ඕන. තමගේ හිතට ඒක දැනෙන්නේ නැති වෙන්න ඕන. සිතවිලි අතර මොලේ අතර ගැටලුවක් තිබුණොත් ඒක විසඳන්න ඕන. ඒක හරි. නමුත් ඒක තමන්ගේ හිතට දැනෙන්නේ නැති මට්ටමට තමන් හිත දියුණු කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ දිට්ඨින් චනුපගම් සීලවා දසනේ සම්පන්නෝ. දෘෂ්ටි වලින් තොර වූ සීලේ වඩන්න ඕන. ඒකට දෘෂ්ටි තියෙනවා නම් එතන ඇත්තෙන්ම සීල් නැහැ, එතන තියෙන්නේ ගැටීමක්. තේරුණානේ? දෘෂ්ටි තියෙන කිසිම තැනක සීලයක් නැහැ කියන පින්වත් ගැටීම. දෘෂ්ටි නැතුව ජීවත් වෙන්න සෑල්වෙන් ජීවත් වෙන්න ඕන. පවතින එකේ අදහස් වෙන්නේ සියලු අන්ත වලින් නිදහස් වෙලා වාසය කරනවා. මේ බුදු සිතක අසිරිය. එතකොට මේ විදිහට ජීවත් වෙන කෙනාගේ භව ගමන කොහොමද? අතිශයින්ම සහනසීලී වෙන. හිත පිරිසිදු වෙලා තියෙනවා. තුසිතය මේ භවයේදීම තුසිතයක් හැදෙනවා. පිරිසුදු හිතක් ඇති වෙනවා. එතකොට මේ ආත්මේ පිරිසුදු හිතක් තිබුණොත් අපි ඒකට කියනවා පිරිසුදු හිතක් ඇති තැනක යා උපදිනවා. කොහෙද උපදින්? තුසිතේ. කියලා කියනවා. එතකොට අපිරිසුදු හිතක් තිබුණොත් ඒකට අනුරූප විපාක අපිරිසුදු තැනක උපදිනවා. ඒ නිසා ওই පිටින් කරන හැම එකක්ම අර account එකට වැටෙනවා. ඔබේ හිත විතර හෘද සාක්ෂිය විතර සාධාරණ විනිශ්චයකාරයෙක් මේ ලෝකේ කවුරුත් නැහැ මේ විතරේ. හෘද සාක්ෂිය විතර සාධාරණ විනිශ්චයක් ඔබට කොහෙවත් ලබා ගන්න බැහැ. සමහර අය මගෙන් විනිශ්චයක් ගන්න ඕනේ, මගේ මොනවද අඩුපාඩු තියෙන්නේ, මං කොහොමද කොතනද ඉන්නේ කියලා. නෑ, හොඳම විනිශ්චය ගන්න පුළුවන් කෙනා ඔබ ළඟ ඉන්නේ. කවුද? ඔබේ මහල බලන්න. චුට්ටක් තියනවද, ගොඩක් තියනවද, ඩිංගක් තියනවද, මුකුත්ම නැද්ද? දැනුමෙද මේක තියෙන්නේ? පරිපූර්ණ අවබෝධයද මේක තියෙන්නේ? නොවැනස් වෙන විදිහට ධර්මය පැහැදිලි වෙලා තියනවද? සැක සංකා සම්පූර්ණයෙන් නැති වෙලා තියනවද? දෘෂ්ටි නැති වෙලා තියනවද? ආකල්ප නැති වෙලා තියනවද කියලා. දැන් මට මගේ අවබෝධය ඇති වෙච්ච මට අවබෝධය ලබා දුන්න ගුරුතුමෝ ඉන්නවා. ඉතින් නානප්‍රකාර කාලවලදී නානප්‍රකාර කතන්දර අරව මේවා කේලම් ඇවිල්ලා අපිටත් කියනවා. පුදුම කියන්නේ අර කේලම් කියන මිනිහගේ තියෙන දෘෂ්ටියේ ස්වභාවය මට පේනවා මිසක් අර ගුරුවරුන්ගේ දෝෂයක් මට පේන්නේ නැහැ කවමදාකවත්. ඇයි? මං ඒ ගුරුවරයා යථාභූත වඳුරන නිසා මං දන්නවා එයාගේ මයින්ඩ් එක වැඩ කරන රේන්ජ් එක මොකද්ද කියලා මං දන්නවා. තේරෙන්නේ නැහැ. එයාගේ මනස් එක වැඩ කරන රිද්මය සහ තලය මම දකිනවා. මිනිස්සුෙකුට ගැහුවා කිව්වත් මම දකින්නේ ඒක මොකක් හරි හොදක් තියනවා කියලා. මොකක් හරි අර්ථයක් ඒක මම දකිනවා. ඒ හාමුදුරන්ට අහවල් කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වොත් ඒකෙත් මොකක් හරි හොදක් ඇති කියලා මම හිතනවා. ඈ පස්සේ බලාගෙන යනකොට මේ හොඳ ගුරු සාහිණාංශය කියන ගුරු ගෑනු ළමයි කල්ලල ලොකු රණ්ඩුවක් දැම මේ හොඳට මේ බැඳ බැඳ හිටපු ගායකයෙක් මම බැලුවා. පස්සේ බලනකොට මේ පොතක් ලියන්න ගිහිල්ලා ඒ පොතක් මේවා කරලා ඒ කාර්යාලයේ අවසානයේ නිකන් වැඩට කරන්න ආවා. ඊට පස්සේ කට්ටිය ටිකට මේ ඉරිසියයි අල්ලලා ගැහුවා හාමුදුරුවන් වල්ලලා ගෑල්ලා වල්ලලා ගැහුවා. දැන් ඒ ප්‍රශ්නේ ඉතින් මිනිස්සු මැදිහත් වෙලා කටයුතු කරනකොට මම ඉතින් අහනවා ඔයගොල්ලෝගේ ඥාතිද ගෑල්ලා නැහැ. හාමුදුරුවන්ට මොකක්වත් වරදක් කරනවද එයා? ඒත් නැහැ. හාමුදුරු වරදක් කරනවා? ඒත් නැහැ. මුන්ට දිරවන්නේ අරක බලන් ඉන්න. ඉතින් මම ඔබට අදාළත්වේ මොකද්ද? ඈ ඒක තමයි වෛරී සහගත මිනිස්සුන්ගේ දුෂ්ට මිනිස්සුන්ගේ දුෂ්ට සහගත මිනිස්සුන්ගේ ස්වභාවය. ඈ දුෂ්ට සහගත ස්වභාවය. තා මිනිස්සෙක් ඇවිල්ලා මේ වෙන ආගමක මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මේ බුදුහාමුදුරු හම්බුනේ අම්මා තාත්තා දෙන්න එකතු වීමෙන්. ඔව්. අපේ දෙවියෝ හම්බුනේ එහෙම එකතු වීමෙන් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරන්ට වඩා ශ්‍රේෂ්ඨයි මේ අපේ දෙවියෝ කියලා කිව්වා. දැන් එහෙම ආගමක තියෙනවනේ නේද? ඔව්. එහෙනම් මං ඇහුවා දැන් කියන්නේ අම්මා තාත්තා එකතු වීම වරදක් කියලාද ඔයා කියන්නේ? ඔව්. මං කොහොම මම මේ කල්පනා කරන්නේ? ඔය වැරද්ද. තමුසේගේ අම්මයි තාත්තයි නොකර හිටියනම් හොඳයි කියලා. එතකොට තමුසේ විතර අද විතර ඔය කතන්දරේ ඔයගේ ගොන් කතාවක් කියන්නේ. එතකොට අලුතෙන් තරු විදියට මම ඔය ඔය වැරද්ද ඔයාගේ අම්මයි තාත්තයි නොකර ඉන්න තිබ්බේ. ඉතින් ඔය දේව මතවාද අරෝමේම හැදුවට ඉතින් විද්‍යානුකූලව කවුරුත් දන්නවා කොහොමද යමක් වෙන්නේ කියලා. ඉතින් තාත්තා වෙන කොයි හරි මොනවද කියලා. ඉතින් ඒ නිසා නෙමෙයි එහෙම දේවල් ලෝකේ නැහැ. විවිධ ක්‍රමවේද තියෙනවා. නමුත් ඒක කොහොම කොහොම හරි කාගෙන් හරි සහායකයෙක්ගෙන් හරි මුරගාරයෙක්ගෙන් හරි කොහොම හරි කමන්නේ නේද? ස්වභාවයෙන් හරි දෙයක් නිර්මාණය වෙන්න පුළුවන්. අපේ සමහරලාට ඇඳුමක තියෙන දෙයකින් වුණත් ගෑවීමෙන් සිද්ධ වෙන්නත් පුළුවන් කියලා මේ මේ දේවල් උප්පත්තියක් ඇති වෙච්ච අවස්ථාවල් තියෙනවා කියලා කියනවා. මේ පිරිමින් ඇඳුම් කාන්තාව ඇඳගෙන හිටපු අවස්ථාවනදී ඉතින් ඒ වගේ මොකක් හරි දෙයකින් වෙන්න පුළුවන්. අපි කාටවත් අපහාස කරන්න ඕනේ නැහැ. ඉතින් ඒකට විද්‍යාත්මකව හොයාගන්න බැරි දේවල් වලට නොයෙකුත් විදිහට ප්‍රකාශයක් එක කළාට කමක් නැහැ. නමුත් බුදුහාමුදුරුවන් කියලා කියන්නේ මේ පූජනීයත්වයෙන් පත් වෙන්නේ ඒක නිසා නෙමෙයි. ඒ මොනවත් නිසා නෙමෙයි. මෙන්න මේ විශිෂ්ට උදාහරණ ඥාණය නිසා කියන එක අපි මතක තියාගන්න. ඒ නිසා මේ බුදුදහමල තියෙන අගෞරවය ගොඩාක් වෙලාවට තියෙන ඔවුන් බුදුදහම දන්නේ නැති ගම. බුදුදහම තේරුම් කරලා දීලා නැහැ. ඒ තර්කය ඉදිරිපත් කරපු මිනිස්සයාගේ මේ නෝන දහම් පාසලක වැඩත් කරනවා. ඒත් එයාට තේරෙන්නේ දහම් පාසලෙන් හරි දෙයක් දෙන්න එපා. උගන්වන්න ඕන. ඒ නිසා මේ නොදන්න කමට තමයි මේ මිනිස්සු මේ නිග්‍රහ කරන්නේ. ඊට පස්සේ තව එකක් කිව්වා මේ මිනිස්සයා වෙන මේ ඉස්සරහම මතුනම මතක් කරේ මට. බුද්ධ ආගමේ මේ තව එකක් තියෙනවා කිව්වා. මම මොකද? හඳේ හාවෙක් ඉන්නවා කියලා දිනා කිව්වා. මම කිව්වා බලනවා වහදේ හාවෙක් ඉන්නවනේ. නෑ කිව්වා. ඒ හාවෙක් නෙමෙයි කිව්වා. ඉතින් මම කිව්වා අර ඉන්නේ අගේට කන් දෙකයි මේ මෙහෙම තියෙන ලස්සනට හා. ඒ ඊට පස්සේ මිනිහා කියනවා ආවාට කියලා. ඉතින් මම කිව්වා ආවාට නැතුව මේ ඔබ හිතුව මරන් කන්න පුළුවන් හාවෙක් අද ආවට නේද මරන් ගන්න පුළුවන් හාවෙක් ඉන්න කියලා කවුද කිව්වේ? ඈ ඇස නැහැ කියලා. ඔව් මේ වුණාට ඒ කියලා තියෙන්නේ මේ 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 හඳේ හාවෙක් ඉන්න. ඉතින් අනේ ඒ වගේ හරි මෝඩ තැන්වල මිනිස්සු ඉන්නවා වෙනතර. එහෙම හිටියාම පව් කියලාත් හිතෙනවා ඒ මිනිස්සුගේ තර්ක. දැන් අර අපේ බාබියන් බුදු පිළිමය කඩනකොට ඒ පැත්තේ ඒ ආගමේ කෙනෙක්ගෙන් මම අහුවා ඇයි තොපේ වුන් අපේ පිළිම කඩන්නේ කියලා. පිළිම වලට ඉතින් කතා කරන්න බෑනේ රිදෙන්නේ නෑනේ. අපි කඩලා දානවා ගෝ ඔක්කොම ටික. පිළිම වලට රිදෙන්නේ ඒකයි කිව්වා කතා කරන්න. ඊට පස්සේ මම මේ කිව්වා මිනිහා කියන ඔයගොල්ලෝ දැන් බුද්ධ පූජා තියෙනවා බුදුහාමුදුරන්ට බුදුහාමුදුරෝ බක් කනවද? මන් ටික වෙලාවක් ඉතින් අහගෙන ඉඳලා මම ඒව බයිනකොට මහත්ය බත් කනවද ඔබතුමා? මිනිහා කිව්වා අපි කනවා කියලා. මං කෝ එන ලොකු දෙයක් අපට කණේ මේ ඕමයන් කියලා ඉවරලා හොඳක් වෙයි කියලා ඕමයන් කිව්වා. ඔයා බත් කන එක ලොකු දෙයක්නේ. තව එක්කෙනෙක් කිව්වා පිළිමවල මුකුත් නැහැ කියලා. මොකක්ද? මං කිව්වා හරි ඔයා දැන් ඔය ඉස්සරහ ගහගෙන ඉන්නේ පුතාගේ මේ මේ නෝනගේ ෆොටෝ එක පර්ස් එකේ දාගෙන ඉන්නේ ඔය ඉස්සරහ ගහන්න ඉන්නේ වාහනේ. ඔව් කිව්වා. මොකටද ඇහුවා? මතක් වෙන්නේ කිව්වා. මතක් වෙනකොට මොකද වෙන්නේ කියලා මට ඒක අමුතු ෆීලින් එකක් දැනෙනවා. හා මම ගෝ මේ වගේ තමයි අපිට බුද්ධ පිළිමේ. අපි කරන්නේ ඒක. අපිට බුදුහාමුදුරුව ස්මරණය කරගන්න අපිට මතක් වෙන්න අපි මේ වෙසක් කාඩ් එකක් බුදු පිළිමයක් හදාගෙන අපි දරගන්න. එහෙම නැතුව ඒක ඇතුලේ මොකක්වත් නැහැ මිනිස්සු කියලා. ආ ඒක තමයි හාමුදුරනේ සමහර කට්ටිය බුදු පිළිමෙන් කතා කරන්න පුළුවන් කියලා හිතලා ලුප් මේවද ඒ මිනිස්සුගේ නොදන්නකම. ඒ මිනිස්සු ඒක අපිව අර මේ ගොනු කරගත්ත විදිය වැරදි. ඒ කියන්නේ මේ අර දන්න කට්ටිය දන්නව මොන ආගමේ හිටියත් බුදුදහම ගැඹුරින් හැදෑරුවාම ওই මතු පිටින් පේන දේ නෙමෙයි අපි ඇතුලේ තියෙන්නේ කියලා. අපි ගස් වලට වඳිනවත් නෙමෙයි, අපි චෛත්‍ය වලට වඳින අයත් නෙමෙයි, අපි පිළිම වලට වඳින අයත් නෙමෙයි. අපි එතනින් ඔබට ගියලද දෙයක් මේ ඉන්ට්‍රස් විතරයි මේ බෝධියේ මේ චෛත්‍යයේ මේ බුදු පිළිමේ තියෙන පොඩි එන්ට්‍රස් විතරයි. අර එන්ට්‍රස් කියන ගේට්ටුව තියෙන්නේ. ගේට් එක තමයි බුදුදහමේ මේ කොටස් ටික. බුද්ධ පූජා ටික, බෝධි පූජා ටික, චෛත්‍ය වන්දනා ටික, කුඩි වෙල් අදින ඒවා මේ එන්ට්‍රස්. එතනින් එහාට තමයි බුදුදහමක් තියෙන්නේ. ඒව නැති කරන්න ඕනේ. ඒක දැන් පරමාර්ථකාරයෝ සමහර කට්ටිය ඒක නැති කරන්න හදනවා. නෑ එන්ට්‍රස් ඇතුළ අදුරුපාසල් නැතුව විශ්වවිද්‍යාල හැදෙන්නේ නෑනේ. අදුරුපාසල් තියෙන්න ඕනේ, එන්ට්‍රස් තියෙන්න ඕනේ. එහෙම තියෙන්න ඕන පින්තුරේ. ඉතින් ලස්සන දහමක් තියෙනවා. ඒක ජීවිත කාලෙම අපිට කතා කරන්න, විග්‍රහ කරන්න, මෙනෙහි කරන්න සුන්දරයි ධර්මය. මේ හැමදාම ජීවිතේ තුලින් සත්‍ය දැක ගන්න. හැමදිනාටම සම්මා සම්බුදු සරණ වෙනවා. අද පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරන්න විමලා සුරවීර පින්වත් මැදිනිය බලාපොරොත්තු වන්නේ පින්වත් දියණියට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින පින්වත් దిలిని సముదిత దిలిని సురవీర పిన్వద్దీని ఎతుమియట శుభబంధిని అక్కేవా తురువంగి ఆశీర్వాది లభేవా శీల్ వ్యాహపత వేవా ఆయుర ఆరోగ్య సపవర్ధన వేవా కేల ఏ అమ్మ తాతలు పౌలి హెమది నాము ముల్వెల పిన్వద్దీని అట శుభపతను అపత్ తురువంగి ఆశీర్వాది లభి శీలు కరుణ కీన వెడ కడయుతూ సర్వప్రకార కరగానట ఆయుర ఆరోగ్య సపవర్ధని లభిన ఇందుకటి రోగి సుపద్ భావి లభిన సిత్ ప్రార్థనా కన్న మీ దహం కుశల హేతు ఆసన వివాఖీల ఏ వగే మా పే పిన్వత్ విమలా సురవీరు మెతినియ బలాపరుత్తు వినవ మీ పరలో అన్నట ఎదును ఈ దేమోపివేతులు వంశ పరంపరాగత సియలూమ దిపార్శ్వీమ జ్ఞాతి వర్గ్యాట పుణ్యానుమోదనా కరాన్న ఏ హెమది నామత్ ససరీం నివనీన్ శనసీవా యాపత్ దుప్పత్తి భావన్ లభత్వా కళ్యాణ మిత్రశ్రు లభిత్వా సద్ధర్మ అవబోధే వహవా శలసీవా కిల సాధుఖ్యా ప్రార్థనా కరగం ఏవగీమ కళ్యాణ మిత్ర ఆనంద స్వామి వాసీటాత్ ఏవగీమ రటవాసి లోకవాసి శ్యామ శిల్దనాటమత్ ఏ ధర్మశ్రవణే కరణ హెమది నాటమత్ తున్ను అంగే దివి అంగి ఆశీర్వాదేవేవా సద్ధర్మి ఆశీర్వాదేవేవా వహవహ సద్ధర్మ అవబోధే శలసీవా మెలో వసేముతు మగపలు నివన్ సాక్షాత్వేవా ఆయురారోగ్య శపవర్ధనేవేవా అఖిల ప్రార్థనా కర్ణ అభత్ పిన్నత్ విమలా సురవీరు మెథిని అత్యసేమవేవా అఖిల ప్రార్థనా కర్మీ తున్ను అంగి ఆశీర్వాదే శీలు సత్ప్రార్థనా బలాపురుతు సఫలవేవా అఖిల పిశిపతనువా ఎమది నాటం తిరువన్ సరణాయి వందనా కరగాన్న అభివాదన శీలిస్ నిత్యం ఉద్ధాపచాయినో చత్తారో ధమ్మా వర్ధంతి ఆయువన్ను సుఖం బలం ఆయురారోగ్య సంపత్తి పుణ్యవంతస్సేతు చతో నింబాన సంపత్తి వినాతే సమింజతో సంబుదు సరణాయి హెమతినా.